ත්‍රිරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පිඟුතුනි අපි මේ ලෝකේ විවිධ කටයුතු කරගෙන යද්දී කරන්න හම්බෙන තවත් එක කටයුත්තක් තමයි මේක අපේ ජීවිතයට සාපේක්ෂව ලෝකයේ මිනිස්සු එක එක දේවල් කරනවා එක එක දේවල් කරලා එක එක විදිහට ඉඳලා එක එක දේවල් තුලින් නැගුණා වූ ශක්තියම හෙවත්තේ අපි කියොත් එම කර්මය කියලා ඒකම දායාද කරගෙන ඊළඟට යනවා ඒ අතර අපට කරන්න හම්බුණා යෙදෙන්න හම්බුණා හැසිරෙන්න හම්බුණා ලෝකේ ගොඩාක් දෙනෙකුට කරන්න හම්බෙන්නේ නැති දෙයක් එක ඒ තමයි අපි හැමෝටම පරිේශණයක යෙදෙන්න හම්බලා තියෙනවා අපි ඒක දැනගෙන කරත් මේ වෙද්දි නොදැන වුණත් ආන්ගේ පරිේශණය බුදුරජාණන් වහන්සේ කරපු අරිය පරිේශණේ කොටසක් ලෝකේ හැමෝම දේවල් ගවේෂණය කරනවා ඉරහඳ තාරකා වස්තු හැම දෙයක්ම ගවේෂණය කරනවා ඒ ගවේෂණය කරන හැම එකක්ම ලෝකේ දේවල් හැබැයි පරිේශණය කරන එකක් තියෙනවා ඒ තමයි හිත අපි හොඳටම දන්නවා අඩුම ගානේ අපි මරණ මොහොතට හරි දැනගන්න හම්බෙනවා උපදින්නේ නැවත මරුණොත් උපදින්න වෙන්නේ ඔය කය හින්ද නෙමෙයි උපදින්න වෙන්නේ හිත හින්ද හිතේ තිබ්බ කෙලෙස් වල ස්වභාවය මොකක්ද හිතේ සුද්ධතාවය මොකක්ද ආ ඒක ප්‍රත්‍ය කරගෙන ඒක හේතු කරගෙන ඒක උපාදාන කරගෙන ආන්ගේ ඊළඟ ජාතිය හට ගන්නවා හැබැයි මේ ලෝකේ හැමෝටම කරන්න හම්බුණා මේ ලෝකේ හැම දෙයක් ගැනම ගවේෂණයක් අපි හැමෝමත් අඩු වැඩි වශයෙන් හිටියේ තුල හැබැයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල අපට මේ හිත ගැන පර්යේෂණිකන් හම්බෙලා තියෙනවා ආන්ගේ පර්යේෂණේ තුලින් මේ හිත ටික ටික සුද්ධතාවයටපත් වේ ආන්ගේ සුද්ධතාවයේ යම් දවසක් උපරිමයක් වුණා නම් ආන් එදාට මතු උපදින ජාතිය නිරෝධයි සසරක් පුරාවට 31 ලෝක තලයක් පුරාවට මේ ගිය ගමන සක්වලෙන් සක්වල යන්න උන ගමන නිරෝධයි ඒක ඉබේම වෙන්නේ නැහැ ඒකට ප්‍රධානම කාරණයක් තියෙනවා ඒ තමයි මේ තියෙන පරිසරය ඔබ ඉන්න පරිසරය මං නිකන් වෙන්න මෙහෙම ඇහුවොත් මේ වෙද්දී තමන්ගේ සමහර කෙලෙස් ඇති යටපත් වෙලා සමහර දේවල් සම්බන්ධ දැන් එච්චර ආසාවක් නැතු ඇති සමහර දේවල් දැන් කරන්න ඕන නැතු ඇති ඕකෙන් සමහරට ගොඩක් දේවල් අල්ලගනත් ඇති හොඳ නෑනේ මේවා දැන් අපි මෙහෙම ධර්මයේ හැසිරෙන පිරිසක් නේ හොඳ නෑනේ වගේ කියලා අල්ලගත් ස්වභාවයක්ත් ඇති හැබැයි හොඳටම තේරලා තියෙනවා සංසන්දනය කරලා බැලුවොත් මේ ආපු ගමනේ යම් නිවීමක් කරා යනවා කියලා හැබැයි ওই නිවීමක් කරා යන ගමනේ ඔබේ සමහර තිබ්බ කෙලෙස් ඇති සමහර පුරුදු තියෙන්නේ නැති සමහර හැසිරීම් තියෙන්නේ නැති ඒව දැන් ගොඩාක් එක්ක පහ වෙලා නැත්තම් පහ වෙන මට්ටමටම ගිහිල්ලා නිකන් හිතලා බලන්නකෝ ආන් ඒ වගේ දේවල් අරමුණු කරලා නිකන් අමුතුවෙන් මානසිකාරය කරලා දිනවද කියලා ගොඩක් වෙලාවට එහෙම කරලා නැහැ මගේ බෙන්න මේ කෙලෙසේ ගොඩක් තියෙනවා ඒක අරමුණු කරගෙන ඒක මත අනිච්ච දුක්ඛ වැඩුවා නැත්තම් ඒක අනිච්ච දුක්ඛ නැසෙන් දැක්ක එහෙම සමහර විට 90ක් කරලා නැහැ හැබැයි ගොඩක් දේවල් තමන්ටම තේරෙනදී දුරු වෙමින් හෝ දුරු වෙලා තියෙනවා ඒක වෙන්නේ කොහොමද දැන් අමුතුවෙන් ඒ වෙනුවෙන් අමුතුවෙන් මානසිකාරය කරලා නැහැ අමුතුවෙන් ඒ කෙලෙසේ නසා ගන්න ඕන කියලා පින් කරලත් නැහැ සමහර විට හැබැයි ඒකද නැහැ හෝ නැත්තම් අඩු වෙලා තියෙනවා මම මේ කියන්නේ මේ ಜಾති හැදෙන ස්වභාවයේ මේ ඉන්නවා කියන එක නෑ කියන එක එහෙම එක නෙමෙයි මේ තමන්ට හොඳට අර අපි කියන්නේ මේ අතට අහු වෙන්න තිබ්බ බරට තිබ්බ කෙලෙස් ගොඩක් අඩු වෙමින් යනවා ඇති අඩු වෙලා ඇති එක්ක යටපත් වෙලා ඇති කොහොමද එහෙම වෙන්නේ ඒ වෙනුවෙන් අමුතුවෙන් මුකුත් කරලත් නැහැ. පිංගතුනි අපි දැනගෙන ගියත් නොදැනගෙන ගියත් අපි ශාසනයේ ඇතුළට ඇතුල් වුණා නම් සම්බුද්ධ ශාසනයට ඇතුල් වීම කියලා කියන්නේම සම්බුද්ධ ශාසන අනුගත වුණා කියන්නේම සමහර කට්ටිය ඇත්තටම අපි මේ ශාසනය ගැන අහලා දැනගෙන ආවා. නැත්තම් පෞල් පරිසරයක් නිසා හෝ තම තමන්ගේ අසල්වාසි නිසා හෝ පෞල් පෙළවාසි නිසා තමන් ඒක යෙදුනා. යෙදිලා බැයින් නම් අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ හෝ යෙදිලා තියෙන්නේ ශාසන පටිපදාව තුල. ඒ තුල ශාසනයේ ඇතුළට යම් කෙනෙක් ඇතුල් වුණා නම් ආන්ගේ ගමනට එකතු වුණා නම් කැමතුණත් අකමැතුණත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි බෙන්න මේ හිතේ තියෙන කෙලෙස් ටික දුරු වෙන්න පටන් ගන්නවා. මං තව ටිකක් බෙන්න මෙහෙම කිව්වොත් ඔබ මහා සතුටු සිතින් මහා පුණ්‍යවන්ත හැඟීමකින් ඔබ පිනක් කරනවා. පිනක් කරලා ඔබ දැන් බලාපොරොත්තු වෙනවා මේකෙන් සැප විපාක මාහත් නොලැබේවා. අපි පුක නිවනත් එක්කම සැපනම් නොලැබේවා. මේක නිවනට නම් හේතු නොවේවා. අපි දු කරලා ඉවරලා දැන් හිතෙනවා නෑ මේක මං කරගත්තා නිවන් දකින්න නම් ඕනේ සැපත් ඕනේ මං කරගත්තානේ හොඳයිනේ යහපතයිනේ. එහෙම හිතුවා කියලා ඒ පිනේ තිබ්බ සැපේ විපාක නොදී තියෙන්නේ. ඒ පින සැපේ පිනිස හේතු වෙනවා. ඒ වෙලාවේ හිතේ නැගුණ ශක්තියත් එක ඒක නිවන පිණිස හේතු වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් පවක් කරනවා. පවක් කරලා හිතනවා මේක නම් විපාක දෙන්න එපා. මේක විපාක දෙන්න එපා. මේක දුක පිණිස විපාක දෙන්න එපා. එහෙම හිතුවා කියලා ඒකත් දුක පිණිස විපාක දෙනවා. එහෙනම් අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල ඉඳගෙන මොකක්ද කරන්නේ? ආන් ඒ කරන දේ ගොඩාක් වෙලාවට අවබෝධයෙන්ම කරත් අවබෝධයෙන්ම කරන්න හම්බුන් නැතත් ඒක නිවන පිණිස සැපේ පිණිස හේතු වෙනවා. ඒකට හේතුව මේ හිත යෙදිලා තියෙන්නේ නිවන් දකින්න වැඩපිළිවෙළ තුල. ඒක සමහර නිවන කියන්නේ මොකද්ද කියලා අපට ලොකු අවබෝධයක් නැහැ. අපි අහගත්ත නිවනක් එක්ක එහෙම නැත්තම් අපි නිවන කියන එක අහලා තියෙනවා ඒ නිසා අපි ඒක කරනවා. නැත්නම් ඉතින් නිවන් දකියද නැත්නම් දන්නේ ඒත් කරනවා. හැබැයි කරන හැම එකක්ම නිවන පිණිස හේතු වෙනවා. ඒකට හේතුව ඒක බුද්ධ භූමිය තුල කරන දෙයක් නිසා. ඒක ආර්ය භූමියේ නිවන පිණිස හේතු වෙන නිසා.
පිඟුදුනි එහෙනම් මේ ආපු ගමනේ ඔබේ සමහර කෙලෙස් දුරු වුණේ දැනගෙන හෝ නොදැනගෙන උනත් ඒ කෙලෙස් දුරු වෙන්නේ නිවන් දකින්න පරිසරයේ තියෙන පැත්තට මම වෙන්න මෙහෙම ඇහුවොත් එහෙම පිනක් කරන්න කොච්චර අමාරුද පිනක් නෙමෙයි යහපත් දෙයක් උදේ ඉඳලා මේ දක්වා නෙමෙයි මේ ජීවිතේ අපට සැපේ පිණිස හේතු වෙලා තියෙන්නේ මේ ජීවිතේ මෙහෙම ලැබෙන්න හේතු වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ ෆෑන් ටික හරි කැරකිලා මේ ආලෝකය ඇතුළේ මේ පහසුවෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ වෙලාවේ ඔය විපාක දෙලා තියෙන පිනක් නේද මේ විපාක දෙලා තියෙන පිනක් එහෙනම් සත්වෙක් මනුස්ස ලෝකෙට ආවොත් අපි මනුස්සයෙක් කියලා ගමුකෝ මනුස්ස ලෝකෙට ආවොත් ඒ උපන් දා ඉඳලම එයාට මරණකම් විපාක දෙන්නේ පින. පින නිසා තමයි එයා ජීවත් වෙන්නේ. පින නිසා තමයි දේවල් ලැබෙන්නේ. හැබැයි පින නිසා ලැබිලා පින නිසා ජීවත් වෙලා ආන්ගේ ගෙවන ජීවිතය ඇතුලේ ආන්ගේ ගෙවන ජීවිතේ ලබා ගන්න කරගත්ත දෙයක් තියෙනවා නම් ආන් ඒ දේ තුල මේ ගෙවන පින්වන්ත ජීවිතය තුල වැඩිපුරම වෙන්නේ මොනවද? වැඩිපුරම වෙන්නේ පව්. පිනක් නිසා ජීවිතේ ලැබිලා පිනක් භුක්ති විඳ විඳ පිනක් තුල හිටියට පින පින්වන්ත ජීවිතයක හිටියට පිඟුතුනේ වැඩිපුරම වෙන්නෙම පව්. පිනක් කරන එක ආයාසින් කරන්න ඕන. හිතලා කරන්න ඕන බලෙන් කරන්න ඕන අමාරුවෙන් කරන්න තියෙන්නේ හැබැයි පව් බොහොම ලේසියෙන් වෙනවා පින්විතරි බලන්න කොච්චරක්ද කියලා මේ විදිහට මනුස්ස ජීවිතයක් හම්බිලා මෙහෙම මේ විදිහට ගෙවෙන්න හම්බෙන කොහොම පිනක් කෙරිලා ඇද්ද ගොඩක් වෙලාවට අර මං මුලින් කිව්වාගේ පින ඇත්තටම කරනව නෙමෙයි කෙරෙනවා ගොඩක් වෙලාවට. අවබෝධයෙන්ම කරන්න හම්බෙන්නේ කෙරෙනවා. අවබෝධයෙන් කරන්න හොඳ කලන මිත්‍ර ආශ්‍රයක් එක්ක හොඳ අවබෝධයෙන් වෙන්න ගොඩක් ලැබෙක් කෙරෙනවා. පස්සේ තමයි දැන් පිනක් කියලා. පිඳුනි එහෙම වෙලා හරි කවදා හරි යමෙක් බලෙන් අරන් ගිහිල්ලා කොහරි තිබ්බ සාදුකාරයක හේතුවක් නිසා හරි නම් මෙහෙම හම්බුනේ. මෙහෙම හම්බුන ජීවිතය ඇතුළේ බලන්න පිඳුනි හැම වෙලාවෙම වෙන්නේ පින නෙමෙයි මේ ජීවිතේ විනාශ වෙන විදිහරුනේද මේ හිතේ ක්‍රියාවලිය ඇදලා තියෙන්නේ. පිටුදුනේ මේ පිනට හම්බුන ජීවිතේ මේ මිනිස්සුන්ගේ ලෝකේ හිතේ ක්‍රියාවලියත් එක්ක මේ පින ගෙවෙනවා නම් කොච්චර වේගෙන් ගෙවෙනවද ඇද්ද? එච්චර වේගෙන් ගෙවිලා තාම ඉන්නවා කියන්නේ කොහොම පිනක් ඇද්ද? කියලා බලන මිනිස්සෙක් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි කෙනෙක් ඉන්නවා සමහර මේ ලෙඩ ඇඳේ මේ අසූචි මල මුත්‍රා ගොඩේ ඉන්නේ එළියෙන් දැක්කම පේනවා මේ මිනිස්සයා පුදුම දුකක් නෙමේ විඳින්නේ පුදුම දාහයක් නෙමේ විඳින්නේ හැබැයි ඒ කෙනා ඉන්නේ සුගතියේ බාගතුරන් දේශනා කරනවා පින්වත් මහණනි මෙයා මැරුණට පස්සේ මේ වගේ හිතාගන්න බැරි දුකකට යන්න තියෙන්නේ එහෙනම් අර අසූචි මලමුත්‍රා ගොඩේ ඉන්න සමහරට හරියට සිහි කල්පනා නැති කෙනත් ඉන්නේ තාම සුගතියේ නම් එයත් ඒ අසූචි මලමුත්‍රා ගොඩේ ඉඳගෙන ගෙවන්නේ තාම පින අපි මේ කතා කරන ඊට ගොඩක් ඉස්සරහට වෙන්න හිතලා බලන දවසක නැගෙන සිතුවිලි දැන් ඔබට යම් මට්ටමකට අඩු ඇති ඒක අර මං කිය මුලින් පරිසර නිසා නැත්තම් මීට අවුරුදු 5කට 10කට ආපහු ගිහින් බලන්න නැගුණ සිතුවිලි යෙදුන ක්‍රියා වදන් කොහොමදද පින්වතුනි කොච්චර ඒ කියන්නේ පිනට හම්බුන ජීවිතේ පිනට හම්බුන මනුස්ස ජීවිතේ හිතක් 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 ගානේ පිච්චෙන වැඩ පිළිවෙල නැදින්නේ මොකද්ද ඒ පුච්චගන්නේ සසර විතරක් නෙමේ ජීවිතේ විතරක් නෙමේ ඔය පුච්චන්නේ පින ඔය පිච්චෙන්නේ පින හිතලා බලන්න ලොකු ද්වේෂයක් නැගුණ වෙලාවක බද්ධ වෛරයක් නැගුණ වෙලාවක මහා ලෝභ සිතුවිල්ලක් ආපු වෙලාවක ඔය පාවිච්චි කරන්න පිනට හැඹ ලැබුණ ජීවිතේ පින්වන්ත ජීවිතේ ඔය නාස්ති කරගන්න ඔබ කෙලස් වෙනුවෙන් පිළි කොච්චර පිනක් ගෙවෙනවද ඕක ඇත්තටම පේනවනะ ඔය පිනේ ෂේ වීම පින්වතුනි ඒ ෂේ වෙන මට්ටමට පින නගා ගන්න බෑනේ හිතට ද්වේෂයක් ආපු මට්ටමට හිතට මෝහයක් ආපු මට්ටමට හිතට රාගයක් ආපු මට්ටමට ඒක වීතරාගී වීතදෝෂී වීතමෝහි පැත්තට හරව ගන්න බෑනේ එහෙනම් මේ පිනට හම්බුන ජීවිතය ඇතුලේ කෙලෙස් එක්ක පුච්චගන්නේ ගෙවාගන්නේ පිනනේ එහෙම්ම පින ගෙවිලත් එච්චර පින පිච්චිලත් එච්චර ඒ මට්ටමෙන් මේක නැති වෙන්න ගිහිල්ලත් පින්වතුනි මේ විදිහට සාසනය නැවත හම්බෙන්න කොහොම පිනක් එහෙනම් කිරලද්ද මම මේ කියන්නේ ඔබට කොච්චර තේරෙනවද දන්නේ හිතලා බලන්න අපේ හිතේ ද්වේෂ සිතුවිල්ලක් නැගෙන වේගෙන් මෙත්තාව නැගෙනවද කියලා මම මේ කියන්නේ මේ 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 සියලු ලෝක සියලු සත්වෝගේ නැගෙන මෙත්තාවනේ අඩුම ගන්න මේ සුවපත් වේවා කියලා යහපතක් වේවා කියලා හොඳයි කියලා එහෙම නැගෙනවද නැහැ හැබැයි ද්වේෂයේදී සමහර පැය දෙක තුන දවස් හත දවස් හතර පහ සති මාස අවුරුදු ගණන් යනව නේද දැන් මතක්නොත් ඒත් ඒ මට්ටමට මේක තියෙනව නේද පින්වතුනි ඔය ගෙවෙන්නේ පින්වන්ත ජීවිතය ඇතුලේ අපි ගිනි තියන් ඉන්නවා පින්වතුනි එහෙම පින ගෙවිලා තාම නොමැරි ඉන්නවා කියන්නේ මේක අහිමි නොවී තියෙනවා කියන්නේ මේක පුතුම වාසනාවක් හිතා ගන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ තරඟ කී දේශනා කරන පින්වත් මහණනේ එක දවසක් ඇවිල්ලා එක දවසක් භාග්‍යතුන් වහන්සේ ඇතුළේ ආරම්මා සංඝරත්නේ පින්නපාතේ වැඩලා ආවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙනම වඩනවා පින්නපාතේ ගිහිල්ලා ඇවිල්ලා එකස්පන්තු වන්දන කළා ඉඳගෙන කියනවා භාග්‍යතුන් වහන්සේ අද මට දේවදත්ත හඳුරු හම්බුණා උන්වහන්සේ මට බෙන්න මෙහෙම කතාවක් කිව්වා අදින් පස්සේ මම සංඝයාගෙන් වෙන් වෙනවා අදින් පස්සේ මම සංඝයාගෙන් වෙන් වෙලා විනය කර්ම කරනවා ඒක ඔබ අහලා දැනුම් දෙන්න මං ආවේ කියලා මම පින්නපාතේ වැඩලා එන ගමන් මට හම් වෙලා මේ දේවදත්ත හඳුර කිව්වා ඒ කියන්නේ මේ සංඝ බේදය කරන්න යන්නේ මං සංඝයාගෙන් වෙන් වෙනවා සංඝයාගෙන් වෙන් වෙලා මම සංඝයාත් එක්ක ගිහිල්ලා පොහේ කර්ම කරනවා විනය කර්ම කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේවදත්ත හඳුර මගින් හම් වෙලා දැනුම් දුන්නා ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන්ලා කියනවා භාග්‍යවතුන් දේශනා කරනවා සුක රාණි අසාදුනි අත්තනෝ අහිතානිච යංචේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං සුක රාණි අසාදුනි අත්තනෝ අහිතානිච තමන්ට අහිත පිනිස අවඩ පිනිස අයහපත පිනිස දේවල් කරන්න පුදුම ලේසියි කියලා කියනවා අපේ ජීවිතයේ බාණේ ගෙවෙන්නේ මේ තුල නෙමෙයිද කියලා. අවඩ පිනිස, අහිත පිනිස, සතර අපායට යෑම පිනිස මේ පින, මේ ලැබුණ ෂණ සම්පත්තිය නැතිවීම පිනිස, විනාශ වීම පිනිස නැති හැම වෙලාවෙම යෙදෙන්නේ. ඒක ඉබේ වෙන්නේ. ඉබේ වගේ වෙන්නේ. යංචේ හිතංච සාදුංච සාදු චේතනාවෙන් යහපත් දෙයක් කරන්න තං වේ පරම දුක්කරං මේ ලෝකේ දුෂ්කරම දෙයක් තියෙනවනම් දුෂ්කරම දෙයක් තියෙනවනම් ඒ තමයි තමාට යහපත පිණිස යමක් කරගන්න එක පිංගුතුනි යහපත පිණිස ලැබුණ ජීවිතේ මොකද්දෝ පිනක් නිසා ලැබුණ ජීවිතේ තුල යහපතේ යෙදෙන්න ලැබුණ ජීවිතේ තුල යහපතේ යෙදෙන්න අද කොච්චර දුෂ්කරලාද යහපත තුල තියාගන්න යෙදුනටත් ඒ යහපතේ තුල තියාගන්න අද දවස වෙන් කරගන්න කොච්චර අමාරුද අද දවසින්න කොච්චර අමාරුද මේ වෙනුවෙන් වෙන් කරගන්න අඩුම ගන්න එක දවසක් වෙන් කරන්න කොච්චර අමාරුද පිංගුතිනි ඔය අමාරුම දේ කරගන්නේ තමන්ට යහපත පිණිස. එහෙනම් මේ ජීවිතේ හම්බුනේ යහපත කරගන්න. ඒ යහපතත් එක්ක කරගන්න හම්බුන ජීවිතේ පිංගුතිනි සුකරාණි අසහදුනි හොඳට වෙනවා. අහිතවත් දේවල් අනවශ්‍ය දේවල් මේක නැති වෙන දේවල් හොද්දට වෙනවා. එහෙම වෙලත් මෙච්චර තාම මේකේ යෙදෙන්න හම්බෙන්න පිඟුතුනි මට නම් හිතෙන්නේ බුද්ධ ප්‍රමුඛාරය මහා සංඝර ඉදිරියේම යම් තැනක කොහේ හරි බුද්ධ ශාසනයක දානයක්වත් දීලා තියෙයි. ඒකයි මෙච්චර පිං මේ තියෙන්නේ. මෙච්චර පව් කරලත් මේක ලැබිලා තාම ජීවත් වෙලා ඉන්න තව මේ දහමා. නැත්තම් කොහොමද යම් තැනක යම් බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්න තරමුණු කළ අඩුම ගානේ 80න් හරි කවන්නේ සාදුකාරයක්වත් දීලා ඇති. ඒකයි පිඟුතුනි මෙච්චර මේ පින තාම මේ අන්තිම මොහොතේ හරි තියෙන්නේ. නිකන් තම තමන්ගේ ජීවිතේ තනි තනියෙන් ආපස්සට හැරලා හිතලා බලන තමන්ගේ ගෙවුන ජීවිතේ අන්තිම අවුරුදු පහේ එක සතියක් ගැන හිතලා බලන්නකෝ. හිටිය පුදුමයිනේ සමහර විට. ඒ ආන්ගේ සතිය ගෙවුන ආන්ගේ ගෙවුන සතියේ නැගුණ සිතුවිලි ක්‍රියා වදන් එක්ක උණ පව් එක්ක උණ අවඩ අසාධාරණ හිංගිහිංසා උපවාද අපවාද එක්ක කරපු උපවාද අපවාද එක්ක මීල් ඊට පස්සෙත් අවුරුදු ගාණක් හරි ගිහිල්ලා මෙහෙම දහමක් හම්බෙන්න අවශ්‍ය පරිසර සකස් වෙලා දහම ලැබිලා ඒක කනට ඇහිලා ඒ ප්‍රතිපදා යෙදිලා ඒ වෙනින් දවසක් දෙක කර වෙන් කරන්න පුළුවන් වෙලා මෙච්චර වෙන්න පිඟුතුනේ ඔබටම තේරෙන්නේ නැද්ද පිඟුතුනේ මේ පිනට හම්බුන ජීවිතයක් මේ තියෙන්නේ කියලා. මේක ඉබේ හම්බුන්නේ නැහනේ. දෙවියෝ විසින් මැව්වේ නැහනේ. මවල දුන්න එකක් නෙමෙයිනේ. අනික මේ ප්‍රත්‍යන්ත දේශයක උපදින්න නැතුව මේ බුදුවරුන්ගේ පාදිස්පර්ශය ලබන බුදුරජාණන් වහන්සේගේ දහම නොනැසී වසර 5000ක් තියෙන රටක ඉපදිලා මේ විදිහට ඒ පිරිස අතරත් දහම කණ වැකිලා ඒ පිරිස අතරත් ඒකේ යෙදෙන්න හිතිලා ඒ යෙදෙන අතරත් දවසක් වෙන් කරගන්න හිතිලා ඒකත් වෙන් කරන අද මෙතෙන් ඇවිල්ලා මේ විදිහට අද දවසත් මේ ධර්ම මාර්ගයේ යෙදෙන්න හම්බුණා කියන එක පිංගතුනේ ඇත්තටම මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. පුදුම සතුටක් ඇතිවේ. ඒ වගේම ලොකු සංවේගයක් දැනේ. නැවත ඒ සංවේග දැනුණ දේවල් නැවත නොකරන්න අවශ්‍ය වැඩපිළිවෙළ වඩපස්සේ සකස් වෙයි. අපි අද නිකම් මෙහෙම ඉඳන් හිටියට දවල්ට කෑම ටික හම්බුණාට මේ හුස්ම ටික තාම වැටෙනවා පෙන් ලෙඩ ඇඳක නැතුව. මේ හුස්ම ටික තාම අසිහියෙන් නැතුව වැටෙනවා ඉහළ පහළ. මේ උස්ම ටික තාම ඇවිද ගන්න පුළුවන් මට්ටමේ වැටෙනවා. හැබැයි බුදුරණා දේශනා කරන පින්වත් මහණියන් ලෙඩ ඇඳේ අසූචි මල මුත්‍රා ගොඩේ බාගෙට 100න් ඉන්න කෙනත් ඉන්නේ තාම සුගතිය නං. එයාට සමහර මේ දහම අවබෝධ කරගන්න බැරි මට්ටමේ ඉන්න කෙනත් තාම සුගතිය නං. ඒ සුගතිය ඉන්නෝ නම් ඒත් ගෙවෙන්නේ පිනක් නං. මේ ගෙවෙන පින. ඒකයි බඳුන කියන්නේ මේ ලැබුණ අවස්ථාව නම් පුතුම අවස්ථාවක්. මේකන හිතේ සතුටින් නෝනා හැම වෙලාවෙම පිඳුනේ මේ ගැන මානසිකාරය කරන තමන්ට ලැබුණ තාම මේක අවුද ඒ මුකුත් තෝන්නේ නැහැ පිඳුනේ. උදේ හවස සාදු කියන අවස්ථාවක් හමුණන පිඳුනේ. යංචේ හිතංච සාදුංච මේ සාදු චේතනාවන් නගාගෙන යහපතක් කරන්න හම්බුලන්නේ හම්බෙලා තියෙන තාම මොන පිනක්ද මේ ගෙවෙන්නේ? ඒ පින තීරණය වෙන්නේ තමඩ දෙන යාන වාහන වස්තු දේපලත් එක්ක. පින කියන එක තීරණය වෙන්නේ වෙන්න මේ පරේෂණය කරන වැඩපිළිවෙල තුල තමඩ තාම කොච්චර යෙදිලා ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවද කියන එකත් එක මත. වස්තු දේපල ඔක්කොම හම්බෙලා හැබැයි යා ලෝකේ ගැන ගවේෂණයක ඉන්නවා. කාමයේත් එක්ක ගවේෂණයක ඉන්නවා. ඒ ඔස්සේ හොයාගෙන යනවා. හැබැයි මේ සත්‍ය දකින්න සත්‍යයට අවශ්‍ය පරිසරක යෙදෙන්න අවශ්‍ය පරිසර සකස් වෙලා නැහැ. පිටි ලෝකේ ලොකුම පින වුණ මේකට. සමහරට ඔබට සමහරට ජීවිතේ දැනෙන්නේ නැති වෙන්න මේවා. මේ සමහර ප්‍රසිද්ධ රහස් තමන් තුල තියෙන. සමහර කවුරුත් එක්ක ෂෙයා කරන්න කැමති නැහැ. නිකන් හිතිල ඇති. මෙන්න මෙහෙම. ඇයි ඉතින් මට ඒ කට්ටියට තරම් ලැබිලා නැත්තේ? මං එච්චර සල්ලි මට එච්චර සල්ලි දීපල නැහනේ. මට එච්චර ලොකුවට පින්කම් කරන්න බෑනේ. මං ලොකු ලස්සනකුත් නැහනේ. මගේ පවුල එච්චර සාර්ථකත් නැහනේ. මට ලොකු ආර්ථික ලොකු හයියක් ලොකු වටපිටාවක් නැහනේ. අනේ මට තිබ්බනම් එහෙම කරන්න තිබ්බනේ. එහෙනම් මෙච්චර මේ පින් කරපු මට ඇයි මෙහෙම උනේ කියලා හැම හැඟීමක් ඇතිල ඇති. සමහර ඔය පාරේ තොටේ යද්දි ගමන් බිමන් යද්දි එහෙම නැත්නම් අසල්වහදක හිතිල ඇති. අනේ මේකට කොච්චර දේවල් තියෙනවද? ඇයි මට නැත්තේ? මෙච්චර පින් කරන මට එහෙම නැහනේ. සමහරට මම කවුරුත් එක්ක කියන්නේ වන්නේ ලැජ්ජාවට. සමහර ලොකු ලොකු පින්කම් ගැන ආරංචි වෙද්දී ලොකු ලොකු පින් අද සමහර එහෙම හිතෙනවා. හිතට මහා මදි පුංචිකම දුකක් දැනෙනවා. සමහර ලෝකේ මිනිසු ගැන හා සමහර වෙලාවට තරුණ පිරිසක් ඉන්නවා ලෝකේ ධනවත් මිනිසු දිහා දැකපුවාම ලෝකේ සාර්ථක මිනිසු දිහා දැකපුවාම ওই ධනවත් රටවල් දැක්කම හිතෙන්න පුළුවන්. අනේ ඉතින් අපි දුප්පත්නේ. ඉතින් ඒ හින්දා කොහොම හරි පිනක් කරන සුගතියටවත් පැන ගන්න ඕනේ. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණ අහිංසක සිතුවිල්ලක්. නමුත් මේ හැමෝටම නොතේරෙන දෙයක් තියෙනවා. ඔබේ ලොකුම පින ගෙවුනේ බෙන්න මේ බුදුන් ඉදිරියේ බෙන්න මේ දහම ඇහෙන්න කියන එක. සසරේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය එකතු කරලා ඒක සම්පූර්ණයෙන්ම වැය කරලා දුන්නේ ඔබට බෙන්න මේ ශාසනය මුණගස්සන්න. ඒක වාහනයක් ගන්නවා, ගෙයක් දොරක් හදා ගන්නවා, රටක PR එකක් ගන්නවා වගේ නෙමෙයි පින්තුනේ. ඒක පුතුම පිනක්. ආන්ගේ මහා පුණ්‍ය ශක්තිය අරන් දුන්නා. තරාදිකට දාලා දුන්නේ ඔබ නිවන් දකින්න. එච්චර පිනක් ගෙවලයි මෙන්න මේ ෂණය හම්බුනේ. මේ ෂණ සම්පත්තිය හම්බෙන්න එච්චර සසර කර පිනක් ගෙවුණා. මේ ෂණ සම්පත්තියත් එක යෙදෙන ජීවිතයේ මේ ජීවත් වෙන ජීවිතය ඇතුලේ මේ දහම අහණේක ඇතුලෙත් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවිත තුලත් ආන්ගේ ගෙවෙන ෂණ සම්පත්තිය මෙතන මේ ගෙවෙන පින මේ ජීවිතයේ ගෙවෙන පින ධර්ම මාර්ගයේ ආවට පස්සේ ඒ ගෙවෙන පින එසේ මෙසේ ගෙවෙන පිනක් නෙමෙයි. ඒක මේ කාලබිල වාහනයක් අරන් ගියාක උදොර හදා හිටවක් ඉද්දි තිබුණ ගෙවුණ පින වගේ නෙමෙයි. මෙච්චර දුර්ලභ දෙයක් ලැබෙන්න සසරෙන් එතරණ දෙයකට ලැබෙන්න මේ ලැබුණ පින. හැබැයි පින්වතුනි ගොඩාක් වෙලාවට හිතට නොතෙරෙන්නේ තන්නේ ඒක. කොයිතින් කරනව නැහනේ. මෙච්චර කල් හිටියා තාම වෙනසක් නැහනේ. දැන් අනිත් භෞතික දියුණුව හොඳට පේනව නේද අපිට ඉක්මනට? බිල්ඩින් ගොඩ නැගෙනවා, ගෙවල් දොරල් හැදෙනවා, ගස් ගොලන් වැවෙනවා, පොත්වල account එක සල්ලි පිරෙනවා, ඒවා පේනවනේ. හැබැයි මේක පේන්නේ නැහැ. ඒ නිසා හිතනවා මේක නැහැ වගේ කියලා. නෑ නෙමේ පිඟුතුනි. එච්චර පව් කරලත් මෙච්චර පව් වෙවි තිබිලත් මේ කිරණ එක තුල නැගෙන පුණ්‍ය ශක්තිය අංකකින් ගණින්න බෑ. ඔබ බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය නිසා සතුටු සිතින් අදුගානේ අනුමෝදනාවක් වුණොත් ඒ අනුමෝදනාවේ එකතු වෙන පින කොහොමද කවුන්ට් කරන්නේ? ඔබ එක දානයක් දුන්නොත් ආන්ගේ දානි දුන්නට පස්සේ ලැබෙන්න ඕන පුණ්‍ය ශක්තිය කීයෙන්ද, රුපියල් කීයේද වටිනාකම? ඒක නිවන උදෙසා නිවන පිණිස කරන දේක වටිනාකම කොහොමද ලෝකෙ මයින්නේ? හැබැයි අපි ලෝකෙ දිහා දේවල් බලලා මයින්න පුළුවන් දේවල් දිහා බලාගෙන අපි හිතනවා අපිට මුකුත් නැහැනේ. ඒක පේන්නේ නැහැනේ. කෝ දේවල් නැහැනේ. නෑ නෙමෙයි පුතේ. ඒවා පේන්නේ නැති එච්චර වටිනා දෙයක් ඇතුලේ වෙනවා. නිකන් ඔබට මේ නැගින පින මැන ගන්න පුළුවන්. පින ගැන හිතා ගන්නවා පුළුවන්. ඒ කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා නෙමෙයි. නෑ ඉතින් මෙහෙම කරපුවාම එහෙම වෙයි කියලා අපි අහලා තියෙනවා. ඒක විශ්වාස නැහැ ඉඳ කරන්නේ. එහෙම නෙමෙයි. එහෙම එකක් ගැන නෙමෙයි. මට නිකන් කියන්න, පිනක් වෙන වෙලාවට හිතට සතුටක් එන්නේ නැද්ද? අඩු ගානේ පිනක් බව දන්නේ නැතුව හරි දෙයක් කාට හරි නිකන් දෙනවා, පොඩි සතුටක් නැද්ද? නැත්තම් දෙන්න පුළුවන්ද? චිත්ත සන්තානම් පුනාතිති පුඤ්ඤං. චිත්ත සන්තාන ඇතුලේ යම් සැපයක් සිතට ඇති වෙනවා ඒ වෙලාවට. ඒක රාග ද්වේෂ මෝහ දුරු වෙන පැත්තට තියෙන්නේ. හැබැයි තමන් ළඟ තියෙන දේවල් තමන් ලබාගත් දේවල් සම්බන්ධ සතුටක් ඇති වෙයි. හැබැයි ඒක රාග ද්වේෂ මෝහ වැඩෙන පැත්තට හේවත් තමන්ගේ ජීවිතයේ හිතත් එක්ක හිර කරන මට්ටමට තියෙනවා. අරක තුල නිදහසක් දැනෙනවා, රිලීස් වීමක් තියෙනවා. ඒක අත්හැරුණ දෙයක්. එහෙනම් ඒක අවබෝධයෙන් නිවන පිණිස හිතාගෙන කරොත්, නිවන අදිෂ්ඨාන තියාගෙන කරොත්, පිංගුතුනේ මේ ගෙවෙන අවස්ථාව, මේ ලැබෙන අවස්ථාව, මේ ලැබිලා තියෙන අවස්ථාව පුදුම පිනක්. ඒ කියන්නේ කොහොම හරි යම් තැනක යම් කාලෙක යම් කාලයක් පුරාවට පුදුම පිනක් වෙලයි මේ විදිහට අපිට ඉන්න හම්බලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ නැවත අතීතයේ හිතලා බැලුවොත් පින්දුනි කොච්චරනම් පව් වෙලද්ද? මේ ජීවිතෙත් මේ වෙදි කොච්චර රාගදේශ මොහ නැගෙනවද? ඔය නැගෙන වාරයක් පාසා බත් එකක් කෑවයි ගෙවුන පිනක් නෙමේ ගෙවුනේ. හිත පුච්චලා දැම්මනේ. හිත ගිනි තියලා දැම්මනේ. මේ ලැබුණ අවස්ථාව. හැබැයි ලැබුණ අවස්ථාව බොහොම පොඩි කාලයයි තියෙන්නේ. ඒ ගැන සීයෙන් ඉන්න වෙනවා. බොහොම චුට්ටයි. ඒ නිසා හැමෝම සිහිපත් කරගන්න පිඟුතුනේ. පිනට ලැබිලා මේ ගෙවෙන්නේ පින. ඒ ගෙවෙන පින ඇතුලේ හිතට රාග දේශ මොහොෙද්දී අපට හිතෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මේ පිනට හම්බුණ ජීවිතය ඇතුලේ මේ අපි හොඳ රාගෙන් දේශයෙන් මොහෙන් මත්වල ඉන්නේ කියලා. පුදුම දෙයක්. ඒකයි. අනිත් තව එක කාරණයක් කියන්න. අපට වැඩිපුරම ඉන්න හම්බුනේ අසත්පුරුෂයෙක් නේද? අසත්පුරුෂ ආශ්‍රය ඉන්න හම්බුනේ, යෙදෙන්න හම්බුනේ. හැබැයි ඒ පිරිස එක්ක ඉඳලත් අපට පුළුවන් වුණානේ, අවස්ථාව හම්බුණානේ එතන මිදිලා ඉන්න. හරියටම අපායේ ඉඳලා අනිත් හැමෝම අපායේ තමන් උට්ටාව වගේ. දැන් බලන්න, අද මෙහෙම පරිසරයක ඉන්න, අද ධර්මමාර්ගයේ හැසිරෙන පුළුවන් පරිසරයක ඉන්න කලින් තමයි ඔය පරිසරය මොකද්ද බලන්නකො. හැබැයි මේ පරිසරයේ හිටියත් ඔබේ සමහර ගුණධර්ම නොනැසී තිබ්බනේ. ඔබේ ඒ ජීවිතවල හිටියට, ඔබේ මිනිසුත් එක්ක හිටියට, නැත්තම් මෙතනින් පස්සේ ආයේ ඒ කට්ටියත් එක්ක සතියක් ඉන්න වෙනවා, දෙකක් ඉන්න උනාට සමහර ගුණධර්ම තිබ්බ නේද? වෙනස් වුන් නැති ඒව රැකිලා තිබ්බ නේද? එහෙම රැකිලා තියෙන කොහොම පිනක් තියෙනවද? ඒ කියන්නේ ඔබේ සමහර ගතිපුරුදු, සමහර හොඳ පුණ්‍ය ශක්තිය නැගෙන දේවල් ඉතුරු වෙලා තිබ්බා. සමහර ඒක වෙන්නේ නැති මේ දහම් මෙහෙම හම්බෙන්නේ. හිතලා බලන්න තමන් ජීවත් වුණු පරිසරේ, මේ තරුණ මහත්තයා හිතලා බලන තරුණ මහත්තුරු පුතාලා කොහොමද ජීවන ජීවිතය කියලා, කොහොම පරිසරය තමයි හිටියේ කියලා, ඒ අතරින් තමත් උටෙන් හම්බුණා කියන්නේ, ඒ අතරින් තමයි මේක හම්බුණා කියලා කියන්නේ. ඔය අම්මා හිතලා බලන්න තමන්ගේ යාළුවෝ තමන්ගේ පිරිස කොහොම පිරිසක් එක්කද තමන් හිටියේ කියලා. එහෙම ඉඳලත් මේක හම්බුණා කියලා කියන්නේ. අර නිකන් පෙරලා ගත්තා මන්ද ඉතුරුනවා කියන්නේ. මේව අපිට දැනෙන්නේ නැහැ. අපි දැන් ලොකු කාරණා ඔස්සේ යනවා. හැබැයි තියෙන පින දැනෙන්නේ නැහැ. ඒකයි ගොඩාක් මිනිස්සු අපි නිතරම කියන්නේ තියෙන පිනින් වැඩ ගන්න දන්නේ නැහැ. මේ කප්පර පින් තියනවා විපාක දෙන්න බලාගෙන. ඒවත් මේ සමර 80 වුණ දේවල් හරියට නිවන ફોකස් කරලා කරපුවා නෙමෙයි. හැබැයි ඒ පිනින් වැඩ ගන්න දන්නේ නැහැ. ඒ පිනින් වැඩ ගන්න දන්නේ නැහැ. ඇත්තනම අපි හරියට පිනෙන් වැඩ ගන්න දන්නවා. මේ වෙද්දි සමහර දේවල් මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ. මේදි ගොඩක් කෙරලි ඉවරයි. හේතුව නමුත් අපට වෙන්නේම අර කෙරුණ විදිහම තමයි මේ කිරි කිරි යන්නේ. ඒ නිසා හිත හැම වෙලාවෙම යෙදිලා තියෙන මේ පැත්තට බලන්න පිඳුනි කොච්චර මේ මේ ගැන පොඩ්ඩක් හිතලා බලනවා. මේ කියන්නේ ඒක මේ බණ කොච්චර ආත්මార్థකාමී කොච්චර මොන මොන පවකටද එහෙම වෙන්නේ කියලා හිතක් 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 ගානේ අයනුසව මනසිකාරය එද්දි මේ ධහමක නෙමෙයි නම් ඉන්නේ. ඒ හැම හිතක්ම මනසලෝකෙන් පහලට ඇදෙන්න හේතු වෙන්නේ. ඒ හැම සිතුවිල්ලක්ම, ඒ හැම ක්‍රියාවක්ම, ඒ හැම වදනක්ම, ඒ හැම දෘෂ්ටියක්ම පිංගතුනේ සම්මා දෘෂ්ටියට අවශ්‍ය පරිසර හම්බුනේ නැත්තම්. යෙදිලදී මේ පැත්තෙන් පිංගතුනේ මනසලෝකට ගෙනත් දැම්මා. සුගතියට ගෙනත් දැම්මා. සුගතියට ගෙනාපු මොහොතින්දලා යෙදෙන හැම පිනක්ම, ආන්ගේ ගෙවුන හැම පිනක්ම, ඒ ගෙවෙන හැම පිනක්ම ඊට පස්සේ ඒ සුගතිය සුගති පලාතකවත් නොහිතන විදිහ නොහිටින්න අවශ්‍ය පරිසර සැකසෙන දිරින් තියෙන්නේ. ඊග හිතලා බලන්න බුනේ සුගතියට ආවා, සුගතියේ ඉන්නවා. හරිනම් මේ සුගතියට ආවට පස්සේ මේ හිතේ ක්‍රියාකාරීත්වයේ සුගතියවත් නවතින්නේ නවතින්න පුළුවන් විදිහට යෙදෙන්න එපයි. එහෙම නෙමෙයි නේදලා තියෙන්නේ. හිතක් 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 ගන්න යෙදෙන්නේ පහළට යන විදිහට. සතර අපායේ පැත්තටමනේ හැම හිතක්ම යෙදෙන්නේ. ඒ කියන්නේ ඔබ මානසිකාරය අතහැරියොත්, ඔබ අසිහියට පත් වුනොත්, අසිහියට පත් වුන ගමන් මානසිකාරය අතහැරුණ ගමන් යන්නේ කොහටද? හරියට පිංගුතුනේ පාර මැද ස්ට්‍රීම් වීල් එක අල්ලන් යනවා වගේනේ. අතහරපු ගමන් කැපෙන්නේ අනිත් පැත්තට නේ. නිකන් තමන්ගේ නිකන් දවස ගෙවෙන විදිහට හිතලා බලන්න පිඳුනේ. ඔබ මේ දහම් මානසිකාරයෙන් අයින් වුණ ගමන්, මේ ලෝකේ යථා ස්වභාවයෙන් අයින් වුණ ගමන් ඊට පස්සේ හිත ක්‍රියාත්මක කරන, හිත වැඩ කරනවනේ. ඒ හිතක් 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 ගානේ ඒ නැගෙන සිතුවිලි ක්‍රියාවදන් යෙදෙන්නේ මොන පැත්තටද? අඩුම ගාන මේ මනුස්ස ලෝකේ වන් නවත්ත ගන්න විදිහ නෙමෙයිනේ. ඒ නැගෙන ඒ සිතුවිලි ක්‍රියාවදන් වල නැගෙන ශක්තියත් එක්ක ඊළඟට උපත සකස් වෙන්නේ කොයි පැත්තටද? පිංගුතුනි මේ මිනිස්සු මොන කරපු කර්මයකටද එහෙම වෙන්නේ? හැමෝම පිච්චි පිච්චි උඩ යන කූරු විතරයි. අහස් කූරක් ඇඩි පොඩි සද්දයක් තිරන නේද? ආන්ගේ සද්දෙන හිඳ තමයි අර මල් වැඩි විසි වෙන්නේ. එළියෙන් බලපුවම ලස්සනයි නේ. හැබැයි අර ගාන්නේ පිච්චෙන එකේ සද්දේ. ඒ සද්ද යන්නේ. ඒ පිච්චෙන සද්ද ඇහෙන්නේ. ඒ සද්දෙත් හරි ලස්සනයි නේද? හරිනේ සුන්දරයි වගේ නේ. ඈතින් බලපුවාම ඒ මල් හරි ලස්සන නේද? මල් වගේ පිච්චෙන්නේ. හැබැයි ඔය ළඟටවත් කිට්ටුනේ පුළුවන් දෝ ඕවා ගිනි නේද එන්නේ? ඒ විසිරෙන්නේ උඩ යද්දි විසිරෙන්නේ ගිනි නේද? ඒ ලස්සනට පේන්නේ ගින්දර නේද? ආන්ගේ ගින්දර පිච්චෙන සද්දනේ දරහින්නේ. එක මොහොතක් තියෙනවා මහ හඬක් දීලා පුපුරනවා. සමහරට ඒ අහස් වෙඩිල්ල ගත්තේ රුපියල් ලක්ෂයක් දීලා. දැන් පිපුරුවාට පස්සේ තියෙනවා කූරක්. ඕක රුපියල් කීයන්නේ නිකන් දුන්නොත් වටීද? සමරු තිලිනයක් වගේ ගෙදර ගිහින් තියාගනේද? ඇයි ලක්ෂයක් දීලා ගත්ත එක දැන් ගිහින් තියාගනේද? නෑ. යද්දි මල් පිට මල් දාගෙන ගියා. හැබැයි ඒ ඔක්කොම ගින්දර. ඒව ලං වෙන තියා අල්ලන්න තියා මේ ළඟට කිට්ටු වෙන බෑ. පිච්චුන ලඟුනොත් එමෙ ගිනි ගන්නවා. ඒ ගින්දර පේන ලස්සනට. ඒ ගින්දර පිච්චෙන සාධ්‍ය තමයි රහෙන්නේ. අපි හැමෝම මහස්කුරු වගේ. යම් තැනක මහා සද්දයක් දාගෙන පුපුරනවා. ඊට පස්සේ මලුත් නැහැ. බලපු කට්ටියත් නැහැ. බලපු කට්ටිය ඒ කට්ටියගේ දැන් වලට ගියා. මල් ටික එහෙම්ම නැති වෙලා ගියා. අර කූර බිමැටලා දිරලා ගියා. පිංගුතුනි මම මේ සැපේට පිනට ගරහනව නෙමෙයි. නමුත් මම වෙන්න මෙහෙම කියන්නම්. යමෙකුට යමක් ලැබෙන්නේ පිනට. ඒ පිනට ලැබෙනේවත් ඉබේ ලැබුන්නේ නැහැ නේද? ඔබ ඈතින් කෙනෙක් දිහා බලපුවාම ගෙවල් 10ක් තියෙනවා, වාහන 20ක් තියෙනවා, කම්පැනි 30ක් තියෙනවා, දරුවෝ 5-6 දෙනෙක් ඉන්නවා, ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා, හරියට උඩ යමින් තියෙන ලස්සන අහස් කුරක් වගේ නේද? ඒ එකක් එකක් ගන්න ලස්සන නේද? අර ගෙවල් ටික ලස්සනයි, ඒ වාහන ටික ලස්සනයි, ඒ ඇඳුම් ටික හරි ලස්සනයි, ඒ පවුල හරි ලස්සනයි, ඒ හැමදේම හරි ලස්සනයි. හැබැයි ඔය ලස්සන තියෙන්නේ ඇතුළේ ගින්නක් හැදෙන හින්දා නේද? පිළීමේ නිදහස් වෙන්න තු ලැබු එක දෙයක් මට කියන්න මිනිස්සෙක් මේ ලෝකෙ පිංගතුනි. පින නිසා වේවා, කෙනෙක් පින නිසා මහා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ පින නිසා ගොඩනගන ව්‍යාපාරය ඉබේ ගොඩනගෙන්නේ නැහනේ, බර්න් එකක් එක්ක ගොඩනගෙන්නේ, පිළීමෙන් නිදහස් වීමක් එක්ක ගොඩනගෙන්නේ. පිළීම කියන්නේ දුකක්. පිනක් තමයි පරිසම් දෙන්නේ, හැබැයි ඒක දුකක් විදිහට පරිසම් දෙන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කරන යම් තැනක අරහත්වේදී පුණ්‍ය පාප පහිනස්ස. පින කියන්නේත් එක පැත්තකින්ම සැපේට නමක් වුණාට පිනත් ඉබේ ලැබිලා නැහැ. පිනට ලැබුණ දේවල් ටික පවත්වා ගන්න, ආන්ගේ පිනට ලැබුණ දේවල් ඒ මටුන දියුණු කරගන්න කොච්චර ඇතුලේ හිතේ හිතේ කොච්චර ගින්නක් නැගුණාද? ඒ වීතරාගී, වීත දෝෂී, වීත මොහි සිතුවිල් නෙමෙයිනේ. එහෙනම් එළියෙන් බලපුවාම ඒ ලස්සන ගොඩනැගුණ ආන්ගේ පරිසර ඇතුලේ අර මල් වෙඩි වගේ නේද? ඔය එකක් එකක් ගානේ ගිනි පුපුරු නෙමෙයිද? ලං වෙන්න පුළුවන් දේවල් නෙමෙයිද ඔය? ලං වෙන්න පුළුවන් ද ඔය දේවල් වලට? පිච්චෙන්නේ නැද්ද? පොඩ්ඩ මිස් වුණොත් ගිනි ගන්න නැද්ද? ව්‍යාපාර පහක් තියෙන එක ව්‍යාපාරයක් දැන් පොඩ්ඩක් වැටෙන්න යනවා. දැන් වීතරාගී, වීත දෝෂී, වීත මොහසිතුල් නැගෙයිද? නැත්තම් හිතේ ගින්නපත් වෙයිද? එහෙනම් ලස්සනට තිබ්බට ඇතුලේ තිබ්බේ ඇත්තට මොකද්ද? ගින්නක්. ලෝකේ ධනවත්ම කට්ටිය කොච්චර ලස්සනට ජීවත්, කොච්චර වස්තුවත් ඒ ඔක්කොම පිනට තමයි ලැබුණේ. හැබැයි ඒ පින තියෙන්නේ ගින්නක් තුල. ඒකයි ඒ පිනට ලැබුණ ජීවිතේ නැවත නිවන පිණිස උපනිශ්‍රේ වුණ නැත්තම් පිනත් ගින්නක් තුලින්ම විපාක දෙල ඉවරනවා. පිනට දේවල් ලැබුණා කියලා ඉබේ තියෙන්නේ නැහනේ. හිතන්නකෝ කෙනෙකුට තියෙනවා ව්‍යාපාර 10ක්. අපි හිතමුකෝ ඒ ව්‍යාපාර 10 යා ගොඩනැගුවේ කරපු පවක් හින්දාද, ලැබුණ පිනක් හින්දාද? කරපු පිනක් නිසා. හැබැයි පින නිසාම හම්බුණ නේද ව්‍යාපාර 10ක අවශ්‍ය ඒ වත්කමක එක ලොකු මුදලක් තමයි ලැබුණා නේද? ලොකු ලස්සන ජීවිතයක් ලැබුණාද? ඒ ජීවිතයේ ඇතුලේ මේ අරිය පරේෂණයේ යෙදෙන්න අවශ්‍ය පරිසර සකස් වුණ නැත්තම් ඇත්තරම තියෙන්නේ ගින්නක් විතරයි. ඒ එකක් එකක් පවත්වන්න බෑ. එකක් හරි අහිමුණොත් පොඩ්ඩක් හරි එකක් හරි වෙනස් වුණොත් එහෙම ගිනි ගන්න ඕන එකපාරම. තියන් ඒ කියන්නේ අල්ලගෙන නොඉන්නේ. හිතක් හිතක් ගානේ අල්ලන් ඉන්නේ. ඒ අල්ලන්ගේ රාගදේශ මොහලින් මිසක් වීතරාගී, වීද්දෝසී, වීත මොහිතුල් නෙමෙයි. පිනට ලැබුණ ජීවිතේ ආන් ඒ පිනට ලැබුණ වස්තුවත් අද අල්ලන් ඉන්නලා තියෙන්නේ වීතරාගී, වීතදෝසී, වීත මොහිතුල් නෙමෙයි. ලස්සනයි තමා, ගිනි ගන්නවා තමා. හැබැයි ලස්සන දේ, ගිනි ගන්න දේ ගින්නක් වශයෙන් දැක්කනම් ඒකට බැඳෙන්නේ නැහැ. ආන් ඒ බැඳුන්නේ නැත්නම් ආන් ඒ ජීවිතේ නිවන පැත්තට යොදවන්න පුළුවන්. මොකද දන්නවා මේ තියෙන ගිනි කියලා. ඒ කියන්නේ අහස් කුර නිමන්න හදන්නේ නැහැ. බලෙන් මග නවත්තන්න හදන්නෙත් නැහැ. ඒක යන්න දෙනවා. හැබැයි යන අතර නොබැඳී ඉන්නවා. හැබැයි නොබැඳෙන කෙනා බැඳෙනවා. බලන්න බැඳිලා තියෙන්නේ මොනටද කියලා. බැඳිලා තින අර ගිනි වලට. පින නිසා ලැබුණ ජීවිතේ බැඳුනා, බැඳිලා තින්නේ ගිනි වලට. අන්තිම අතහැර ගන්න බැරි මොකද්ද? වස්තුව දේපල නෙමේ, ආන් අර ගිනි ටික. පින්වතුනි දහම ලැබුණ ජීවිත සහ දහම නොලැබුණ ජීවිත කියලා කියන්නේ. ඒ හිත ජීවිත නෙමෙයි, අතරම හිත නේ පිංගුතුනි. ඔය හිතක් නේ තියෙන්නේ. ඒ හිත කියන්නේ අහසට පොළොව වගේ වෙනස්. ඉතින් ඒ සම්හාර පිරිස් කියන අපට ළඟ අහව හම් වෙනවා පුද්ගලික ජීවිතය දැනගන්න. ඒ කට්ටිය දහම නැතුව මේ අනුදි දැනගන්න හම් වෙනවා. පිංගුතුනි ගිනි අරන් විතරයි ඇතින එළියට බලපුවම හරි ලස්සනයි. හරි ලස්සනයි. මට මේ ළඟදී දකින්න හම්බුණා මේ ලෝකේ ඔය ලෝකේ සාර්ථක මිනිස්සුන්ට උපදෙස් දෙන එක මහත්තෙක්. එයා ඉන්ටර්වයුව එකේ කියනවා දැන් අපි මිනිස්සු ඉතින් ඉන්නවනේ අපි දැන් පින්වතුනි මේ ලෝකේ ඉන්න සාර්ථක මිනිස්සු පුදුම සතුටින් ඉන්නවා කියලා. හරිම සතුටින් ඉන්න කියලා. ඒ මහත්තයන් අහනවා ඒ ප්‍රශ්න අහන කෙනා ඔබට ඔබ තමා මේ ලෝකේ ඉන්න ඒ කියන්නේ මිලියනර්ස්ලා බිලියනර්ස්ලාට උපදේශන සේවාල සපෙන්න ඒකට කියන ප්‍රශ්න වලට උත්තර දෙන කෙනෙක්. يعني අත්‍තර මෙයාගේ ඇඩ්වයිස් දෙන කෙනෙක් ඒ කට්ටියට. ඒ ප්‍රශ්න අහන කෙනා අහනවා ඔබෙන් මේ ළඟදිම තුබ්බ ඉන්ටර්වයුව එක මම කියන්නේ. එයායෙන් අහනවා ඔබට මේ ලෝකේ මේ වෙද්දි ලෝකේ ඉන්න ඉහළම ධනවතු හම්බෙනවා. ඔබ ඒ කට්ටියත් එක්ක කතා කරනවා. ඔබ ඒ කට්ටියට උපදේශන සපයනවා. ඒ කට්ටිය මොකද කියන්නේ කියලා ඒ කට්ටිය අහනවලු ගොඩක් වෙලාවට ළඟට ඇවිල්ලා මට හැමදේම තියෙනවා මම මැරෙනවා නම් මේ ජීවිතේ තියෙන අරමුණ මොකද්ද කියලා මොකද්ද පර්පස් එක කියලා අහනවලු මට දැන් හැමදේම තියෙනවා හැබැයි මම මැරෙනවා මේ ජීවිතේ තියෙන අරමුණ මොකද්ද බහුතරයක් දෙනා එයායෙන් අහන ප්‍රශ්නලු එක එහෙනම් කොහොම ගින්නක් යද්ද? ඒකයි. ওই ලස්සන ජීවිත පොඩක් ළඟින් ආශ්‍රය කරලා ඇතුළට එබිලා බලපුවාම ඇත්තටම අරහස් කූර වගේම තමයි පිඟුතුනි. නැවත කියන්නේ ඒවට ගරවනවම නෙමෙයි. මේ ලොකු පිනකට මේ පුණ්‍ය ශක්තියයි ලැබිලා තියෙන්නේ. හැබැයි ලැබුණ පුණ්‍ය ශක්තිය ඇතුලේ ඒක හරියට ආයෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගින්නෙම්ම පිච්චිලා හිස්සතින් මැරලා යනවා. ගොඩක් මිනිස්සු අහන්නේ මේ ජීවිතේ අරමුණ මොකද්ද කියලාලු. සමහර කට්ටිය කරනවා කියනවා ඒ කඩේ මුළු ජීවිතේම කරන අනිත් කඩේ බැන බැනින්න එකලු. අනිත් කඩේ බයිනවල. මේ ලංකාවේම නන්දරාපු කට්ටිය මන් නංග වලින් කියන්නේ නැහැ. ඊවොත් එහෙම අපහාසයක් වෙනවා නඩුදායි අපට. මේ ළඟදිත් එක මහත්තයෙක් මට කියන අපේ හාමුදුරනේ මහත්තයා ඉන්නකම් කරේ බැන් එක. හැබැයි අර ලෝකේ ධනවතුන්ගේම නන් ලිස්ට් එක තියෙන සංගරාව තියෙන ෆෝබ්ස්ද මොකද්ද කියලා ඒකේ නමක් තියෙනවා එතුමාගේ. එතුමා කියනවා එතුමාගේ මිනිහ ඉක්මනට ආදාහණය කරන්නවලු. ඒ හේතුව කිව්වොත් එහෙම කට්ටිය දැනගන්න හින්දා මම කියන්නේ. එයාගේ ව්‍යාපාර වැට නිසා ඉක්මනට දේහය අයින් කරන්නවලු. මරමුණු සිත තියාගන්න ඕනේ නැහැ තමයි මං කියන්නේ. පිංගුතුනි ඔය ජීවිතය ඇතුලේ ඒකයි මං කියන්නේ. ඔබට සමඩ දැක්කහම ඉතින් අනේ ඇයි අපට එච්චර පිනක් නැත්තේ? ඇයි අපට දේවල් නැත්තේ? ඇයි අපි මෙච්චර පින් කරලා ඇයි අපි මෙච්චර දුප්පත්? ඇයි මං ස්විප් එකක සමඩ ස්විප් එකම ගන්නද නේද? ගන්නවද? සමඩ මං ඉඳලා ස්විප් එක ගන්නවා. ස්විප් එකකට දෙන්නේ නැහැ. ස්විප් එක දුන්නොත් මං අර චෛත්‍ය හදනවා. මං අර පින කරනවා, මේ පින කරනවා. ඈ මං ඉඩම කිරුණා තියනවා. මේ ඉඩම විකිණෙන්නේ නැහැ. ඈ එහෙම වෙලා ඇති. මම මේ ගේ විකුණන ඉතින් ඉන්න එකේ විකිරණ ඒක විකුණන මම මේ පින කරනවා. අනේ මෙච්චර පින් කරන මට ඇයි මෙහෙම වෙලා හිතලා ඇති? එහෙම හිතෙද්දී අර සංසන්දර එන්නේ අර වගේ ධනවත්තුත් එක්ක. පින්දුනේ මේ ජීවිතය ඇතුලේ මහා ගින්දරක් තියෙනවා. ඒකයි කියන්නේ මේ එළිය හරි ලස්සනයි. මල් පිපිරෙද්දී මහා පුදුම ලස්සනයි ඒවා. හැබැයි ඒවා ලං කරන්න බැරි ගිනි, එකක්වත් අල්ලන්න බැරි ගිනි. නමුත් ඒ අනේක නවත්තන්න බෑ. ඒ ලැබෙන එක නවත්තන්න ඕනේ නෑ. නමුත් ගිනි බව දැනගත්තොත් ඒකට බැඳෙන්නේ නෑ. අත හැරන තැනට හිතපත් කරගන්න පුළුවන්. හිතලා බලන්න දැන් තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. තමන් වටේට තියෙන්නේ ඇත්තරම ඔය ඇත්තරම අයිස්ද ගිනිද කියලා. නිකන් ඔක්කොම නිකන් අල්ලන ඒවා නිකන් කූල්ලන දේවල් නැත්තම් පිච්චෙන දේවල් තියෙන්නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නව නම් ඔය තියෙන්නේ ගිනි පුපුරු 3ක්ද නැත්නම් අයිස් කැට 3ක්ද? චුට්ට මිස්සුනොත් එහෙම කිනේ ගන්නද? හැබැයි එළියෙන් බලපුවම ලස්සන නේද? ලස්සන මල් වෙඩි තුනක් නෙමෙයිද? පත් වෙලා තියෙන ප්‍රධාන මල් වෙඩිලා තියෙනවා. ඒක වටේට දැන් තුනක් පත් වෙනවා. ලස්සන නැද්ද? ඈ? හැබැයි ලං කරන්න බෑ, පිච්චෙනව නේද? චුට්ට මිස්සුනොත්, පැය දෙකක්, පැයක් දෙකක්, දවසක් දෙකක් මිස්සුනොත් නැති වුනොත් කතා කරමුද? පිච්චෙන්නේ නැද්ද? හැබැයි එළියෙන් ලස්සන නේද? ඔබ 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 වටා තියෙන දේවල් ටික බලන්නකෝ. ඔබත් පොඩි මල් වෙඩිල්ලක් තමා. ඕකට බැඳෙන්න එපා, ඕකේ තියෙන ගිනි. නිකන් හිතලා බලන්න. එහෙනම් ඔබ චූටි මල් වෙඩිල්ලක් නම් අර වෙඩිල්ල ඇතුලේ වෙඩි 10 15 20 30 පිපුරන මල් වෙඩි කියන්නේ කොච්චර ලස්සනද නේද? ඒවනම් කොහොම ලස්සනද නේද? මගේ මල් පුට් චූටි මල් වෙඩිල්ල මෙච්චර ලස්සන නම් නේද? හිතලා බලන්න, ඒවන් උපසංහරති. ගලපලා බලන්න තමන්ගේ ජීවිතේට. මේ නැවත නැවත කියන්නේ පිනට ගරහනව නෙමෙයි. පිනට කවදාවත් අපි ගරහන්නේ නැහැ. හැබැයි පින නිවන පිණිස යෙදුන් නැත්නම් ඒ ගරහව තමන් විසින්මයි කරගන්නේ. මොකද හේතුව? ගරහන්නේ තමන්මයි. ඔය හිතම තමා ගරහන පැත්තට යදිලා තියෙන්නේ. ඒකයි පිනට ලැබුණ ජීවිතය තුළ නැගෙන්නෙම රාගදේශ මෝහණං. ඒ ගරහ ගරහණ යන්නේ ඒ තමන් විසින් මේ ගරහනවා. ඒ නිසා අපි දිනු ඔය පිනම උපනිශ්‍රේ කරගෙන ඔය ගින්නම ඔය ගින්න උපාදාන කරගන්න නැතුව ඔය ගින්නේ තියෙන ඇත්ත දැකලා ඔය ගින්නේ නිදහස් වෙන්න ගින්නෙන්ම තමයි එළට එන්න තියෙන්නේ. හරියට අවීචියෙන් සතර මහා මේ සතර පායෙන් ඉහළට ඇවිල්ලා මනුස්සලකට ආවා වගේ ඔය ගින්නෙන්ම තමයි මේකට යන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. එන ගැලවෙන ක්‍රමයකුත් නැහැ. ගින්නක් තුල්නේ හැදුනේ. හැබැයි නිමෙන්න, නැවත පත්තු නොවෙන්න, නිමි නිමි යන්න, ගින්දරේ තින සැර අඩු වෙන විදියට. යම් දස පොඩි හරි සද්දයක් ඇහි, ඒ සද්දේ නැවත පත්තු නොවන සද්දයක් බවට පත් කරගන්න. හිතක් හිතක් ගන්න යෙදෙන්න එහෙම පිච්චෙන්නමයි යන්නේ, පිච්චි පිච්චිමයි යන්නේ. බුදුරණන් දේශනා කරන තැනක කින් සුතස්ස මහ බයං, ලොකුම් බය මොකද්ද? දුක්ඛම් බයට්ටේන. බය උපදින්නේ දුක නිසා. දුක කියන්නේ ජාතිය. දුක්ඛම් බයට්ටේන. දුක මූලිකම දෙආකාරයි, කායික දුක්කේ මානසික දුක්කේ. කායික දුක්කේ ගැන නම් කියලා වැඩක් නැහැ. ඒක සල්ලි ඇති කෙනාටත් සල් නැති කෙනාටත් එක විදිහට විඳින්න තියෙන එකක්. ඔළුවේ කැක්කුමක් හැදෙනවා දුප්පත් කෙනෙකුට, ඔළුවේ කැක්කුමක් හැදෙනවා පොහොසත් කෙනෙකුට. දැන් එයාට ඒ හැදෙන ඔළුවේ කැක්කුම දෙකක්ද? ආරයා පොහොසත් ඉඳලා එයාට පොහොසත් ඔළුවේ කැක්කුමක් හැදෙනවා. මෙයා දුප්පත් ඉඳලා මට දුප්පත් ඔළුවේ කැක්කුමක් හැදෙනවද? නෑ නෑ. දෙන්නටම පිළිකාවක් හැදෙනවා. ආරයාගේ පිළිකාව පොහොසත් පිළිකාවක්, මෙයාගේ පිළිකාව දුප්පත් පිළිකාවක්. එහෙමද? නෑ, එකම විදිහමයි. කායික දුක් ගැන කතා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ කොච්චර කායික දුක් පීඩා තිබ්බද? බුදුරන් දේශනා කරනවා දුක කියලා කන කතා කරද්දී දුක දෙආකාරයි, කායික දුක, මානසික දුක. මානසික දුක නම් තුන් ආකාරයි. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ තමයි අන්තිමනම් ගහන්නේ අනිච්චාව සංඛාරා කියලා. දුක්ඛ දුක්ඛ, ඒ කියන්නේ කතා කරලා නැහැ. එකලොස් මහා ගින්න දුකේ හුල උලක් උඩ ඉඳන් ඉන්නවා. ඒ කියන්නේ කතා කරනම දෙයක් නැහැ. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ, වෙනස් වීම මත දුක් හැදෙන දුක්ඛ, ජාති නිසාද ගන්න එක. බුදුහාම දේශනා කරනවා පින්වත් මහන්නි, දීර්ඝ මිනිස් ආයුෂ තියෙන කාලවල දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ ගැන කතා කරන්නම් බෑ කියලා. ඒක දැනෙන්නේවත් නෑ කියලා. මනුස්සයාගේ ආයුෂ අසංකීයයක් වගේ යන කාලවල දුක්ඛ දුක්ඛ විපරිණාම දුක් ගැන කතා කරන්න බෑ කියලා කියනවා. මනුස්සයාගේ ආයුෂ අවුරුදු 50,000යි දැන් වයස. දැන් දුක්ඛ දුක්ඛේ ලොකුට දැනෙන්නේ නෑ. විපරිණාම දුක්ඛේ ලොකුට දැනෙන්නේ නෑ. අතිසියුම් දැනෙන්නේ නෑ. හැබැයි පින්වත් මහණනි, මේ 31 ලෝක ධාතුරම් පොදු දුකක් තියෙනවා. ඒ තමයි සංඛාර දුක. සංඛාර දුක. ඕකෝය අනිත්‍යව සංඛාර කියලා අපි දන්න එක නෙමෙයි. සංඛාර තුන් ආකාරයි. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඕක අනිත්‍යයි කියලා කියනවා. අනිත්‍යයි කියලා කියනවා. පිඟුදුනි දීර්ඝ මිනිස්සය සිටින කාලවල දුක් දුක්කේ දැනෙන්නේ නැහැ. එකලොස් මහගින්න ප්‍රකට වෙන්නේ නැහැ. දැන් දෙවියන්ට එකලොස් මහගින්න ප්‍රකට වෙන්නේ නැහැ ලොකුවට. ශෝක පරිදේව දුක්ඛ දුමනස් වල ලොකුවට ප්‍රකට නැහැ. ඇයි අති දීර්ඝ මනුස්ස අති දීර්ඝ විදිහට ජීවත් වෙනවා. දීර්ඝ කාලයක් ඉන්නවා. විපරිණාම දුක්ඛ ලොකුවට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ මාලිගා ඒ විදිහම තියෙනවා. ඒ දිව්‍ය සැප සම්පත් එහෙමම තියෙනවා. හැබැයි සංඛාර දුකින් හැමෝම පීඩාව විඳිනවා. දුක සංඛාර දුක. මොකද්ද මේ සංඛාර දුක? සංඛාර අපි කරනවා කාය සංඛාර කරනවා, වචී සංඛාර කරනවා, මනෝ සංඛාර කරනවා. ඒ සංඛාර අනිච්චයි කියලා කියනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර අනිච්චයි කියලා කියනවා. බුදුහාම දේශනා කරලා තියෙන්නේ නිබ්බාණං උපනිදාය සබ්බ උප්පති දුග්ගති. නිවන්ට සාපේක්ෂව මේ සියලුම උපත් දුකයි. එහෙනම් මේ 31 ලෝකතලයේ යම් තැනක උපතක් තියෙනවා නම් ආන් ඒ සියලු උපත් දුකයි. ඒ සියලුම සත්වයා සංඛාර දුකෙන් පීඩාව විඳිනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ තමා මේ ඉන්න එක. ඇත්තටම අපිට ඒක දැනෙන දුකක් නෙමෙයි. අපිට ඇත්තටම තියෙන්නේ දුක්ඛ දුක්ඛය තමයි අපි දැකලා තියෙන්නේ. අපි දන්නේ විපරිණාම දුක්ඛ පොඩ්ඩක් තේරෙනවා. හැබැයි සංඛාර දුක්ඛය කියන්නේ මොකක්ද කියන එක ඔක තව විදිහට කියොත් එහෙම ඔබ අහලා ති ඉස්සර ගුරුහාම නිතරම කියනවා සැප දුකක් ලෙස දුක හුලක් ලෙස උපේක්ෂාව අනිත්‍ය දකින්න කියලා. දුක හුලක් එකලොස් මහා ගින ගැන කතා කරලා වැඩක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒක ගැන කතා කරන දෙයක් නැහැ. ඒක හුලක්. ඒක තමයි අපි දන්නේ. අපි හොඳට අත්දැක්ක අපි අත්විඳ දේ. සැප කියනවා දුකක් ලෙස දකින්න කියලා. ඉතින් සැපයි දුකක් ලෙස දකින්න පිඟුතුනේ. දුක නම් හුලක්. දුක හුලක් ලෙස සැප දුකක් ලෙස උපේක්ෂාව නම් අනිච්චයි. ඇයි සැප දුකක් ලෙස බලන්න ඕනේ? ඉතින් සැප ඇයි පිඟුතුනේ දුකක් ලෙස බලන්න ඕනේ? නිකන් හිතිල නැද්ද? ඒක නිකන් ගැළපෙනවද ඒ වචන නිකන් සැප දුකක් ලෙස බලන්න කියලා කියනවා. දුක නම් හුලක්ලු. දුක උලක්. ඒ කියන්නේ කතා කරලා වැඩක් නැහැ. උලක් කියන්නේ අපි දන්නවනේ කොහොමද උලක් උලකින් යන්නේ මොකද්ද? ඒ උල රාගයෙන් එක රාගුලයි, දේශයුලයි, මොහොන ඔය උන් තුනෙන් යනගත ගමන් ඉන්නේ. ආයෙ කියන්නේ කතා කරන්නේ එකලොස් මහගින්න. එහෙනම් ඇයි අපි සැප දුකක් ලෙස දකින්න ඕන? ඇත්තටම සැප දුකක්ද? ඔතෙන් එන්න එක දෙයක් තියෙනවා. මේ හොඳට මේ ටික අහගන්න. පිඟුතුනි සම්මස්තන කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත් මහණනේ හොඳට රාබොන්න ගිජිවෙච්ච මිනිස්සෙක් කාලයක් රාබි බීද්දී එක දවසක් එයාගේ රායකට යම් කෙනෙක් විස මිශ්‍ර කරනවා. මේක එයාගේ හොඳම යහළුවෙක් හොඳම මිත්‍රයෙක් දකිනවා. දැක්කට පස්සේ කියනවා අද ඕක ඔයා බොන්න එපා. අද ඔයා ඕක බීවොත් එක්කෝ මැරෙනවා. නැත්තම් මරණාසන දුකට යනවා. එහෙම කියද්දි අර කෙනා බොන්න පුරුදු වෙච්ච කෙනා. හැබැයි එයා දැක්කේ නැහැ. සුවඳත් ඒ රාවල සුවඳත් ඒ මේ බුදුහන් උපහරණයක්. රාවල සුවඳත් ඒ විදිහම තියෙනවා. රසයත් ඒ විදිහම තියෙනවා. හැබැයි වස මිශ්‍ර කරලා තියෙන්නේ කියලා එයාගේ යාළුවෙක් කියනවා. එයාට දැන් බොනවද නොබොනවද කියලා තීරණය කරන්න තියෙන එකම එක දෙයක් මත පදනම් විතරයි. මොකද්ද? බීලාද? බීවොත් මරණය මේ හොඳ උදාහරණයක් නේ මේකෙන් මම එන්නේ මෙතන මේ මොකක්ද ඇයි සැප දුක ලෙස දකින්න ඕනේ මොකක්ද මේ සැප දුකක් කියන්නේ මොකක්ද මේ සංකාර දුකක් කියන්නේ මොකද සබ්බ සංකාර අනිච්ච කියන්නේ මේ එතෙන් මේ එන්නේ නේ හොඳට මේ ටික මේ මේ උදාහරණ ටික අල්ල ගන්න. ඒතොර උන්වහන්සේ අහනවා උනා දේශනා කරනවා දැන් ඒ ඒ යාළුවා දැක්කේ නැහැ නේක. දැන් බොන් යන කෙනා දැක්කේ නැහැ විස මිශ්‍ර කරලා තියෙනවා. එයාට අද එයාට කිසිම අදහසක් ගන්න විදිහක් නැහැ මේකේ විස තියෙනවා කියලා. බොහොම ආශාවදයි. බොහොම සුවඳවත්. වෙනද වගේම තමයි. කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. හැබැයි ඒකේ විස තියෙන බව, විස මිශ්‍ර වුණ බව එයාගේ හොඳම යහළුවෙක් කල්යාණ මිත්‍රයෙක් දැක්කා. එයා දැන් කියනවා බොන්න එපා බීවොත් මැරෙයි. නැත්තම් නැත්තම් මරණය හා අදාළ මරණ සමාන දුකටපත් වෙයි. දැන් මෙයාට මේ අත්දැකීම මේක ඇත්තද බොරුද කියලා බලන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ බීලා බීවොත් ඇත්තටම අත්දකින්න පුළුවන් නේද? මැරෙනවද නැද්ද කියලා. නැත්තම් නොබී ඉඳලා එක්කෝ ඇත කරන්න වෙනවා නැත්තම් නැත කරන්න වෙනවා. එක්කෝ බොන් බීම කියන එක ඇත වෙන කරගන්න වෙනවා නැත්තම් බොන් නැගෙන ඇත කරගන්න වෙනවා. හැබැයි මෙයා බුද්ධිමත් කෙනෙක් නම් මෙයා ඒ කල්යාණ මිත්‍රයා විශ්වාස කරොත් මෙයා ඒ කල්යාණ මිත්‍රයා විශ්වාස කරලා නොබී හිටියොත් එයාගේ මරණයෙන් හෝ මරණය සමාන දුකෙන් බේරෙන්නේ නැද්ද? බේරෙනවා. බුදුහාම දේශනා කරනවා ඒ වගේ තමා පින්වත් මහණනේ මේ ලෝකේ ආශ්වාද ප්‍රියමధుර සැපජනකයි කියලා ඔය ඔබ හිතන් ඉන්න දේවල් යම් මොහතක ඔබට කෙනෙක් කීවොත් ඕක අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි ඌවැය ගන්න හරයක් නැහැ කියලා. හැබැයි එහෙම කියන්න කියන්නත් ඔබට හිතෙනව නේද මහණෙනි? ඒක හරි ලස්සනයි ආශ්වාදයි සැපයි මේ ලෝකේ හරි සුවයි කියලා. හරියට අර බොන මිනිස්සයාට බොන්න ගිජු වෙච්ච මිනිස්සයාට අරකේ විස තියෙන බව හඳුනාගන්න ක්‍රමයක් නැහැ. හැබැයි එයා අර කල්යාණ මිත්‍රයා විශ්වාස කරොත් එයාට ඒ මරණයෙන් හෝ මරණය සමාන දුකෙන් බේරෙන්න පුළුවන් වගේ බුදුහාම දේශනා කරනවා පින්වත් මහණනි යමෙක් යම් කල්යාණ මිත්‍රයෙක් යම් දවසක ඇවිල්ලා ඔබට කිව්වොත් ඔය ආශ්වාද දේවල් ඔය ආශ්වාද කියලා අල්ලන් ඉන්න දේවල් අනිච්චයි දුක්ඛයි අනත්තයි ඌවැය ගන්න දෙයක් නැහැ කියලා විශ්වාසයෙන් හරි පිළිගන්න කියලා. විශ්වාසය කියන එක ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මේ ලෝකේ ලොකුම පාපය මොකද්ද පින්වතුනි? ආනන්තරී පාප කර්මනේ. ආනන්තරී පාප කර්ම පහක් තියෙනවා. මිනිස්සයා විසින් කරන හතරක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසෙලීම, සංඝ බේදය. ඔය පස්වෙනි එක මිනිසුන කරන්න බෑ. ඒක උපසපන් භික්ෂුවක් වෙන්න ඕන. අනිත් කටට කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත් මහන්නි ඔය ආනන්තරීය පාප කර්ම පහටත් එහා අති දැවැන්ත පාපයක් තියෙනවා. මොකද්ද? නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය. අම්මෙක් නැ, තාත්තෙක් නැ, පින්පව් වල විපාක නැ, මේ ලෝකයේ ධර්මය අවබෝධ කරගත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මරු නැ, ඉපදීමක් නැ, මැරීමක් නැ, ඔගේ 10ක් තියෙනවා. හැබැයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට ඒ කෙනා කියනවා මේ යම් දවසක යම් යම් කාලයක මේ විශ්වය විනාශ වෙද්දී එයා මේ සක්වලෙන් පිටපැන්න ඉවරලා වෙන සක්වලට කිමිසි වෙනවා කියලා කියනවා. ලෝකාන්තරික කියලා නිරයට වැටෙනවා කියලා කියනවා. ඒක ලෝක තුනක් මැතින මේ ලෝකෙ දෙන බලවත්ම දුක්ඛිතම තැන කියලා බුදුහාම දේශනා කරනවා. ලෝකාන්තරික නිරය. සක්වලෙන් පිට ආනන්තරීය පාප කර්මයේ කරපු කෙනත් ගොඩ යනවා. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි නං. එහෙනම් නියත මිත්‍යා දෘෂ්ටිය නැති කෙනෙක් ඉන්නේ කොහොමද? එයා සම්මාදිටපත් වෙලත් නැහැ. හැබැයි එයා යම් විශ්වාසයක ඉන්නව නේද? දැන් සමහරු හිතන් ඉන්න මේ මගේ අම්මයි තාත්තයි. සමහර ඇත්තටම එයාගේ අම්මයි තාත්තයි නෙමෙයි. එයා හදා ගන්න ගත්ත කෙනෙක් සමහර. ඒත් එයා හිතනවා මට අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා. පින්පවල විපාක තියෙනවා. දැන් දැක්කේ නැහනේ පිනේ විපාක දැක්කේ නැහැ. අර මම මුලින්ම කිය කරන පින් පේනවත් දැන්. ඒක පේන්නේ නැහැ. ඒ වගේ විපාක දැක්කේ නැහැ. පෞවල විපාක සමහර දැක්කන්නේ හරක් මරමන හිටිය ලොකු විපාකයක් නැහැ මැරණකම් දන්නේ නැහැ ඉතින් දැන් ලොකුවට දැක්කේ නැහැ විපාකයක් හැබැයි එයා පිළිගත්තා මේ ලෝකේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නැති කෙනා කියලා කියන්නේ පින්දුනි විශ්වාසයෙන් ඉන්න කෙනා හැබැයි එයා ඇත්ත තාම දැකලා නැහැ ඇත්ත දැකලා නැහැ එහෙනම් ඔබටත් මේ වෙලාවේ මේ දහම ඇහෙන්න මේ නිවන දකින්න මේ නිවන් දකින්න ප්‍රතිපදාවට එකතු වෙලා මේ නිවන් මගේ යන්න ලැබිලා තියෙන ප්‍රධානම සූසුකම තමයි නියත මිත්‍යා දෘෂ්ටි නැති එක එයා විශ්වාසින් ඉන්නවා හැබැයි ඒ විශ්වාසයක් වහගත් එකක් නැත්නම් પરම්පරාවෙන් ආපු එකක් නැත්නම් දැනගත් එකක් ආන් ඒ විශ්වාසයේ තිබ්බ හින්දා නේද අර මිනිස්සයා රාබීම රාබොල් නැතුව නොමැරිය බේරුනේ ඒ විශ්වාසයේ තිබ්බොත් නේද මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා හරි කියද්දි දන්නේ නැතත් ඒ ගැන දන්නේ නැති වුණත් ඒක විශ්වාසයෙන් දැනගත්තොත් නේද යම් දවසක ඒ අවබෝධය බවට පත් වෙන අවශ්‍ය පරිසර සකස් වෙන්නේ මම මේ කියපේ තේරුණාද වේගෙන් කියවද නැත්නම් තේරුණ නැද්ද පින්වතුනි අපි කතා කරා සැප දුකක් ලෙස දුක හුලක් ලෙස උපේක්ෂා අනිත්‍ය ලෙස හරිද ඊට කලින් කතා කරා දුක ඒක 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 පොඩ්ඩක් අමතක කරගන්න දැන් කොහොමද අමතකයිනේ ඒක එතකොට දුක හුලක් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ හැබැයි සැප දුකක් ලෙස දකින්න ඕන. සැප දුකක් ලෙස දකින්න ඕනේ ඇයි? දැන් සැප නම් ඒක කොහොමද දුකක් ලෙස දකින්නේ? ඇයි ඒක දුකල දකින්න ඕන? ඒක දුකක් ලෙස දකින්න නම් අනිච්ච දුක්ඛ නැති යොදන්න ඕන. අනිච්ච දුක්ඛ නැති යොදන්නේ ඇයි ඒ කිසිම ප්‍රශ්නයක් නැති දෙයකට? එහෙනම් ඒක තමට වැටහෙන්න එපයි. වැටහෙද්දි වැටහෙන්න යමක් කියන්න එපයි. ඒ කියන දේ විශ්වාසයෙන් අදහන්නව නේද මුලින්ම? ප්‍රත්‍යක්ෂ කරගෙනද අපි මුලින්ම සාසෙන්ට ආව නැත්නම් අදහගෙනද ආවේ? ඈ? පින්පව් අපි කොහොම අපි පින්පව් ප්‍රත්‍යක්ෂ කරගෙන දින්නේ නැත්නම් අදහගෙන දින්නේ? අදහගෙන ඉන්නේ. පින විශ්වාස කරගෙන ආවා, පින අදහගෙන ආවා. එහෙනම් විශ්වාස කරා. විශ්වාසයේ ගොඩනගන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටි නැති කෙනාට. හැබැයි ඒ විශ්වාස කරන්නේ සත්‍යම තාම දැකලා නැහැ. සත්‍ය තාම දැකලා නැහැ. හැබැයි විශ්වාසයක් තියෙනවා. ආන් ඒ විශ්වාසයෙන් ගමන පටන් ගද්දි ඒ කියන දේ සත්‍ය නිසා මේ ලෝකයේ ඒ කියවෙන්නේ සත්‍ය වූ බුද්ධ වචන නිසා මේ විශ්වයේ තියෙන සත්‍ය වූ සදාතන ධර්මය නිසා ආන් ඒ විශ්වාසයෙන් මත පදනම්ව ආන් ඒ සත්‍ය අවබෝධ වෙන පරිසරය සකස් වෙනවා. එහෙනම් ඇයි අපි සැප දුකක දකින්න ඕන? උපේක්ෂාව නම් අනිච්චයි. එතකොට රහතන් වහන්සේ ඉන්නේ උපේක්ෂා මට්ටමේ. උන්වහන්සේ අනිච්ච තුල ඉන්නේ. අපිට කියනවා සැප දුකක ලෙස දකින්න කියලා. කොහොමද වෙනවා සැප දුකක ලෙස දකින්නේ? කොහොමද සැප දුකක ලෙස දකින්නේ? ඇයි දකින්න ඕනේ? නිකන් ඒකයි කියන්නේ. ඒකයි සැප වෙලාවට දුක කියන්නේ දුකායි කියන එක නෙමෙයි. අයියෝ දැන් ගිනි ගන්නවා එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒ මොකද්ද කියලා දකින්න ඕන. ඒ කොහොමද වෙන්නේ කියලා දකින්න. පින්වතුනි මට මෙන්න මේ කියන්නකෝ. දැන් තේරෙයි යන කියපුවා. සැපක් ආවද පිළිම්ම නිදහස් නොවුන තැනක. ඔබ ගත්ත එක සැප අරමුණක් කියන්නේ පිළිම්ම නිදහස් නොවි. කිසිම පිළිමක් නැහැ. නේ ඉබේ එකපාරම සැපක් ආවා. එහෙම වුණාද? ආශ්වාදයි සැපයි සාරයි කියලා හොඳයි කියලා ඇදුන හැම තැනක්ම පෙළීමෙන් නිදහස් වීමක නේද හැම වෙලාවෙම ඇදුනේ? පෙළීමෙන් නිදහස් වුණ තැනක නේද ඇදුනේ හැම වෙලාවෙම ඇති උනේ? එහෙනම් සැපය කියන්නේ සැප කියන්නේ හැම වෙලාවෙම පෙළීමෙන් නිදහස් වුණ තැනක් නේද? එහෙනම් ඒක ඇත්තටම සැපයිද? සැප කියන එක ඇත්තටම පෙළීමෙන් නිදහස් වුණ තැනක් නේද? සැප දන්නේ නැද්ද? දැන් හිතන්නකෝ කකා එද්දි මං කියන්නේ ගොරොක් කැල්ල කැපුණක් ගන්න නෙමෙයි. සමහර හිතන කෑම කන්න ගියාම ඇයි පිඟුදුනි සමහරලාට පතේ දැන් මෙහෙනම් එහෙම කන්න දෙයක් අමාරුද මේ ඉතින් අර එකම හොද්දයි එකම වෑංජනය එකමද කියන තියෙන්නේ දැන් ගෙදර එහෙම ගන්න ගියාම සමහර ඒවා තනි තනියෙන් නවතිනවා නේද පිඟුදුනි වටේට සමහර ඒ වගේ මැදේ කෑල්ලන සමහර දැන් මස් තිබ්බොත් මස් කෑලි කීපයක් අන්තිර නැවතිලා බත් ඉවර වීගෙනනවා අර ටික හොඳ ටිකක් නැවතිලා ඇයි ඒ පිඟුදුනි වටේට නැවතිලා තියෙන්නේ අර කලර් ලයිට් වගේ හොඳ හොඳ ටිකක් නැවතිලා ඇත්තටම පිඟුන පිඟානත් එක්ක යුද්ධයක් නැද්ද පිඟාණෙන් කොච්චර ආශාවද ගන්නවද පිඟාණේ පිඟාණ දිහා පිඟාණේ මොකටද වැටුණට පස්සේ මුල්ම කට එහෙම කොහොමද යන්නේ එතකොට දුකයිද ඒ සැපාවේ කොහොමද පිඟුදුනේ දැන් ඔබ කැමැතිම කෑම හම්බෙලා හම්බෙලා ඔබ අපි හිතමු ඔබ කැමැති පුඩින් කන්න කියලා කැමැතිම දැන් කාලා පුඩින් කෑලි පහක් කෑවා දැන් 6 වෙනි කෑල්ලක් තියෙනවා දැන් කැමතිං කෑහැකි දැන් ආශාද ගත්තා ඒ දෙකේ බෑ එහෙනම් ආශාදේ හේවත් සැපයක් ආව නම් ඒ හැමදැනම පිළිමිනි දහසීමක් නේද පිඟුතුනි ඈ ආ පිළිමිනි දහසීමක් නම් ඔය පිළිල්ල නිදහස් වුණා ඇත්තටම එහෙනම් ඒක සැපයිද එහෙනම් ඒක ඇත්තටම දුකක් නේද මොකද්ද සැපද නෑ ඒ වුණ ක්‍රියාවලිය දුක නැද්ද ඒ කියන්නේ දැන් අනලා කණේක් ගන්න එහෙම මේ කියන්නේ බත් අනන එක දුකයි කටේ දාගන්න එක දුකයි හපන එක දුකයි ඒ දුක ගැන නෙමෙයි මේ කියන්නේ ඒ ටික දාලා කටර යද්දී ඒ දිවයි ස්පර්ශය එක්ක හෝ මුඛක් හරි නාසය ගන්ධයක් හෝ ආවනේ සැපසහගත හැඟීමක් සැපයි කියලා හැඟුණා නේද ඒ හැඟුණේ ඇත්තටම සැපද නැත්තම් පිළිමිනි දහසීමක්ද පිළිමිනි දහසීමක් එහෙනම් ඒක ඇත්තටම සැපයක්ද නැත්තම් දුකේ නිදහසීමක්ද පිළිමිනි දහසීමක්ද පිළිමිනි දහසීමක් එහෙනම් ඔය ඕක ඔය සැපය සැපයක් ලෙසම දැක්කත් ඕක සැපයක්ද නැත්තම් ඇත්තටම සැපයක්ද දකි දැක්කේ නැතත් ඕක ඇත්තටම දුකක්ද දැන් සැපයක් ලෙස අපි හිතන අපි ඒක ඇත්තටම සැපයක් ලෙසද අපි එක සැපයක් ලෙසම දකිනවා. ඇත්තට මේ සැපයක්ද ඒක? එහෙනම් සැපයක් ලෙස ඇත්තටම දැක්කනදත් ඇත්තට මේක දුකක් නේද? දුකෙන් නිදහස් වීමක් නේද ඒ තියෙන්නේ? ඈ? එහෙනම් ආන් ඒ දේ නොදන්න හින්දා නේද අපි එකට බැඳෙන්නේ? දුකට නම් බැඳෙන්නේ නැහැ. හැබැයි සැපට ඒත් බැඳෙනවනේ. ඇයි බැඳෙන්නේ? අපට හිතෙනවා ඒ සැපාවේ මොන වගේ කියලාද? මේ ලෝකෙ තියෙන දෙයකින් එන්නේ කියලා. මේ ලෝකේ දේවල් තියෙනවා තියෙනේ වගේ මට සැප එනවා. අපි හිතනවා ලෝකෙ තියෙනේ වගේ සැප එනවා කියලා. එහෙනම් ওই සැපය කියන්නේ ඇත්තටම දුකක්. ඔය සැපය දුකක් ලෙස දකින්න ඕන. දුක නම් හුලක් ලෙස හොඳට පේනවා. ඒ ගැන අමුතුවෙන් අමුතු වෙහසක් ගන්න ඕනේ නැහැ. ඒත් හිතෙන්නේ ඒ දුකත් තියෙන හේකින් එනවා කියලා. ලෝකෙ දෙහකින් තමා දුක එන්නේ. ලෝකෙ දෙයකින් තමා සැප එන්නේ. සැප දුක ලෝකෙ තියෙනවා ඒ තියෙන්නේ මේ ද්‍රව්‍ය වස්තු පුද්ගලයොත් එක්ක. ආන් ඒ ද්‍රව්‍ය වස්තු පුද්ගලයෙන් තමා මට සැප දුක එන්නේ. ඒ නිසා ඒ එන දුකට අපි ගැටෙනවා ඒ එන සැපයට අපි ඇලෙනවා. නමුත් ඒ සැපයයි දුකයි දෙකම කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒක දුක හුලක්මයි. සැපය කියන්නේ එහෙනම් ඒක දුකක්මයි. එහෙනම් ඇයි පිංගුතුන උපේක්ෂාව අනිච්ච ලෙස දකින්න කිව්වේ? ඇයි උපේක්ෂාව අනිච්ච ලෙස දකින්න කියලා කිව්වේ? සැප අපි දැන් දැනගත්තා. සැප කියන එක අපට හැම වෙලාවෙම ආවේ පෙළීමේ නිදහස් වෙන තැනක. දුකත් ඒ වගේ තමයි. නමුත් අපි දුක ඉදිරියේ ගැටුණා, සැප ඉදිරියේ ඇලුණා. ඔය ඇලීම සහ ගැටීම අපි ඇති උනේ අපට ඒ මොහොතට හිතුනේ. අපට ඒ මොහොතට දැනුනේ ඇත්තට මේ සැප දුක කොහෙන් ආව කියලාද? ලෝකේ තියෙන දේවල් වලින් ආවා කියලා. ඇත්තටම ලෝකේ තියෙන්නේ මොනවද? නේ? ඇත්තටම ලෝකේ තියෙනවා හයක් නේද? රූප, රූප. ශබ්ද රූප. ගන්ධ රූප. රස රූප. ස්පර්ශ රූප. ධම්ම රූප. හයක් තියෙනවා. එතකොට මේන සැප, අපට ආපු සැප හෝ දුක මේ හයෙන් නැතුව, මේ හයෙන් නැතුව හත්වෙනිකින් ආවද? එක්ක රූප රූපයක් නිසා එක්ක සැපයි නැත්නම් දුකයි. ශබ්ද රූපයක් නිසා, ගන්ධ රූපයක් නිසා, රස ස්පර්ශ ඔක්කොම මුලින්ම එන්නේ රූපයක් නේද? හිතන්න මෙහෙම. කවුරු සෙන්ට් එකක් පර්ෆියුම් එකක් ගහගෙන ඉන්නවා. ඒක පිච්ච මල් සුවඳයි. එන්නේ හිතට, දැනෙන්නේ හිතට එන්නේ පිච්ච මල් රූපයක්ද නැත්නම් ඒ සුවඳ එන්නේ රූපයක් කියලා නේද? තව තේරෙන කියන්න, ඔබ 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 ගෙදරක් ළඟ යද්දි කොහරි කරවල බදිනවා. දැන් සුවඳ මැවෙන්නේ නැත්නම් අර කරවෙච්ච පිඟානක තිබ්බ සමහර තමන් අන්තිම කන්න තියාගත්ත කරුල කැල්ලද මැවිලෙන්නේ. ඉතින් ආවේ ගන්ධ යන්නේ. නම රූපය යන්නේ හිතට ආවේ අන්තිමට. එහෙනම් මුලින්ම මේ හැම එකෙම ආවේ මොකද්ද? රූප. එහෙනම් මේ රූප, මේ රූප රූපයක් වේවා, ශබ්ද රූපයක් වේවා, ගන්ධ රස ස්පර්ශ දම් ඔය මොකක්කෝ රූපයක් නිසා නේද අපි එක්ක වැළුනේ, එක්ක ගැටුනේ? ඇලීමෙන් ගැටීමෙන් නැතු හිටපේක රූපයක් තියනවද? නැනේ. එහෙනම් හැම එකක්ම මුලින්ම ආවේ රූප ස්වභාවයක්. ඒක අපි අවුදිය පස්සේ කතා කරමු. දැන් අපි දන්නව කොට දායි කියලා මුතු අපි කතා කරගෙන යන්නකෝ මේක. එතකොට මේ හැම එකක්ම රූප. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප. රූප. එතකොට මේ රූප නිසා එක්කෝ අපට දුකක් આવත් කෙනෙක් අපට බයිනවා. කණයි ශබ්දයයි ඔස්සේ ශබ්ද රූපය කියනක හිතේ උපදිනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? දුකයි. කවුරු හරි බණිද සැපයිද? අම්මා තාත්තා මතක් කරලා බයිනවා දැන් සැපයිද? ඈ? දුකයි. නැත්තම් කවුරු හරි ගහනවා. දැන් ස්පර්ශ රූපයක්. ස්පර්ශ කය ස්පර්ශය වුණාට පස්සේ මෙතන ඉස්සරහක නැහැ, ඇහැයි රූපයක් නෑ, මම ඒ තව තුනක් එන්න හරන මේකට. එතකොට කය ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ රූපය කියන කෙනවා. හයියෙන් ගහනවා. දැන් සැප දුකද? දුකයි. එතකොට කෙනෙක් ඔබේ ಗುಣ කියනවා. ඒකත් අපි හිතමුකෝ, මේ මෙතනින් ගමුකෝ අපි. ශබ්ද රූපයක් හිතේ උපදිනවා. එතකොට මොකද්ද? සතුටක් ඇති වෙනවා. ඒක සැපයි. කෙනෙක් බයිනවා. ඒක දුකයි. එහෙනම් හැම වෙලාවෙම රූපාකාරයක් එක්කනේ දෙන්නේ. දැන් ඔබට කවුරු හරි ආදරේ කියවත් ඒකේ මොකක්කෝ රූපයක් නැද්ද? දැන් ආදරේ කියන එක ඇත්තටම හැඟීමක්නේ. ඔය හැඟීමන මොකද? රූපයක් එක්කනේද හැම දෙයක්ම හිතේ හටගන්නේ? හිතට ආපු එක අරමුණක් තියෙන රූපයක් නොවුන. ඈ? නැහැ. එහෙනම් මේ රූපය ඔස්සේ ගොඩනැගෙන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප, මේ හැම එකක්ම එක්ක සැපයි, අපිට එක්ක නැත්තම් දුකයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මේ දුක හුලක් ලෙස දකින්න කියලා. මේ සැප දුකක් ලෙස දකින්න කියලා. සැප දුක නැස් ස්වභාවයේ උපේක්ෂාව හිතනවා අනිත්‍යයි කියලා. හොඳ දකින්න කියලා කියනවා. එතකොට අපිට මෙන්න මේ දෙක ගැන යම් අදහසක් ගත්ත හැකි. සැප දුකක් ලෙස කොහම දුක කොහොමද දන්නා උලක් කියලා ගැන කතා කරන දෙයක් නැහැ. හැබැයි ඒකත් කොහෙන්ද දුක ආවේ අපට? අපිට දෙන්නේ කොහෙන් ආව කියලාද? එක්ක මේ රූපකින් ආවා, නැත්නම් මේ ශබ්දකින් ආවා, නැත්නම් මේ ගන්ධකින්, රසකින්, ස්පර්ශයකින්, මේ හික්ක හිතුනේකින් තමයි අපිට දෙන්නේ. අපිට හිතෙන්නේ කොහෙන් හරි එක ලෝකෙදේකින් ආවා කියලා නේද අපිට හිතෙන්නේ ඒක? සැප දුක හැම වෙලාවෙම දැන් ඇත්තටම ඔබට සැප දුක හිතෙන්නේ නැද්ද? අතර පිටු ලෝකෙ ලෝකෙන් එන්නේ එන්නේ නැහැ වගේ දැන් හිතෙන සාමාන්‍ය නෑ. එච්චර වැඩිලා තියෙන්නේ හොඳටම මේක මානසිකාරයට පත් උන්නේ නැත්තම් ඇත්තටම හිතෙන්නේ මොන කොහෙන් එනවා කියලාද? මේක ලෝකෙ දෙයකින් එනවා කියලා. මේක ලොකු හිතන්න එන්න එපා. මේක තේරුම් නැත්තම් හිතෙන්නේ ලෝකෙ දෙයකින් එනවා කියලා. එහෙනම් ලෝකෙ දේවල් තියෙනවා. මොනවද ලෝකෙ තියෙන්නේ? රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ රස ස්පර්ශ ස්පර්ශ ඔක්කොම තියෙනවා. ඒවත් ඔක්කොම හිතේ මගේ හිතේ තියෙනවා දේවල්. ඒ මේ පහෙන් ගත් දේවල් හිතේ තියෙනවා. එහෙනම් එළියේ රූප ශබ්ද ගන්ධ රස තියෙනවා. ඒ සම්බන්ධව මගේ හිතේ දේවල් තියෙනවා. මේ එළියේ හිතේ තියෙන දේවල් නිසා තමයි මට එහෙනම් දැන් මේ සැප එන්නේ කියලා අපට හිතෙනවා නේද? ඇත්තටම ඕන් ඔය එන දේවල් සම්බන්ධයෙන් බුදුහාම දේශනා කරනවා. ඔය එද්දි එක්කෝ එනවා දුක මූලික වශයෙන්, නැත්තම් එනවා සැප. ඔය සැප උන්වහන්සේ දේශනා කරන දුක ලෙස දකින්න කියලා, දුක කියනවා උලක් ලෙස දකින්න කියලා. ඔය දෙකම නැති ස්වභාවය දකින්න කියනවා අනිත්‍යයි කියලා. උපේක්ෂා ස්වභාවය දකින්න කියනවා අනිත්‍යයි කියලා. ඇත්තනම් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හිතන්න මේ හැම එකක් ඔස්සේම හිත කියන එක හටගත්තොත් නේද පින්වතුනි ඒ මොකද්ද බව දන්නේ? දැන් අපි මේක පල්ලෙන් ගමුකෝ. රූපය ඇසයි රූපය ගැටලා දැක්කා. රූපයක් ආවා. මේක දැන් රූපයක් බව දන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන විමසා තමයි මේක රූපයක් බව දකින්නේ නේද? නැත්තම් දකින්න පුළුවන්ද? මේ රූපය කියන්නේ මොකද්ද කියන එක මත හිත හටගත්තේ නැත්තම්, ඒ ගැන අරමුණු වුනේ නැත්තම් මේ රූපය අඳුර ගන්න පුළුවන්ද පින්වතුනි? ඈ බෑ. එහෙනම් මේ හිත මේ රූපය මොකද්ද කියලා හඳුනා ගන්න හටගත් හිත ඇත්තටම තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. කොහොමද එහෙම වෙන්නේ? ඔබට මම වෙන්න මෙහෙම කියන්න තව තේරෙන්න. ඔබ යනවා නේද පිටුනේ කණ්ණාඩි ගන්න. ගිහින් ඇතිනේ. කණ්ණාඩි ගන්න ගියාට පස්සේ ඒ කට්ටිය ඔබෙන් අහන්නේ රූප මේ දවස්වල බලනවා කියලාද පේනවද කියලාද අහන්නේ. ඉතින් අහන්නේ නැත් ඇයි වට ඔයාට දැන් මොකක් හරි පෙන්ල අහන්නේ මේක බලන්න කියලාද කියලා මේක පේනවද කියලා අහන්නේ. හොඳට ඒ වචන අල්ලගන්න. අහන්නේ පේනවද කියලා නේද අහන්නේ? බලනවද කියලා අහන්නේ? මේක පේනවද කියලා අහන්නේ? පේනවද කියලා අහන්නේ. කම් පරීක්ෂා කරන්න එහෙම ගියොත් එහෙම ඔබෙන් අහන්නේ සද්ද අහනවද කියලා, අහනවද කියලා නැත්නම් මේක ඇහෙනවද කියලාද ප්‍රශ්නයක් තියෙනවා ඈ. හොඳට අල්ලගන්න. ඇස් කණ්ණාඩි දෙන කෙනා ඔබෙන් අහන්නේ මේක බලන්න කද කියන්නේ මේක පේනවද කියලා, මේක පේනවද කියලාද අහන්නේ මේක බලන්න කියලාද කියන්නේ මේක පේනවද, මේ දවස්වල මොනවද පේන්නේ පේනවද කියලානේ අහන්නේ. කම් පරීක්ෂා කරන්න ගියාම ගොඩක් වෙලාවට අහන්නේ මේක ඇහෙනවද කියලා නේද? කෑම එහෙම කන්න බැරුව අසනීප වෙලා උණ ගත්තොත් එහෙම අහන්නේ රස විඳිනවද කියලා, රහ දැනෙනවද කියලා අහන්නේ. දොස්තර අහන්නේ මෙතන රහ එහෙම දැනෙනවද? මේ දිවට රස දැනන අපි කියන්නේ මේ දිවට කිසි රසක් දැනෙන්නේ නැහැ කියලා නේද? ගඳ සුවඳ විඳිනවද කියලා අහන්නේ ගඳ සුවඳ දැනෙනවද කියලාද කියන්නේ අපි? වෛද්‍යරුලන්ට ගියාම කියන්නේ නේද කිසි ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ අපේ මේ දොස්තර මහත්තයා, කිසි ගඳ සුවඳක් මට දැනෙන්නේ නැහැ, කිසි රසක් මට දැනෙන්නේ නැහැ නේද? මොනවා හරි කයට මොක් හරි කයේ හිරිවැටීමක් හරි මොකක් වුණොත් එහෙම අහන්නේ සට්ටු කරලා අහන්නේ දැනෙනවද කියලා අහන්නේ. එහෙනම් ඇහැට නා රූප පෙනෙනව නේද? ඇහැ ප්‍රත්‍යක්ෂ කරන පෙනෙනවා, ඇහෙනවා දැනෙනවා හිතනනම් හැඟෙනවා. අපි කියන්නේ මට මෙතන මොකුත් හැඟෙන්නේ නැහැ කියලා. ඒක අයින් කරන්නකෝ. හා ඔන්න අල්ලගන්න ඈ. ඇසට අපි කියන්නේ පෙනෙනවා නේ, පෙනෙනවා. කනට ඇහෙනවා. නාසය දිව කය නම් මොකද්ද? දැනෙනවා. ඇත්තටම වෛද්‍යවරු ඉදිරියේ මොකක් හරි පරීක්ෂණ ගියම ඕමනේ අපි කතා කරන්නේ. මේ රූප මේක පේනවද ඔයාලට? එහෙම නෙහන්නේ. මේක ඇහෙනවද? මෙහෙම දැනෙනවද? එහෙනම් ඇත්තට මේ කතා කරලා තියෙන්නේ එතන ඇත්තම ස්වභාවය නේද? හැබැයි අපි ඇත්තටම රූප නම් මොකද්ද කරන්නේ? බලනවා. ශබ්ද නම් අහනවා. ගඳ සුවඳ රස නම් විඳිනවා නේද? ඇත්තටම ගඳ සුවඳ රස කියන දැනෙන එක නේද? දැන් ඔබම කියවනේ. කනට නම් ශබ්ද අහනවද ඇහෙනවද? දැන් ඔබම කියවනේ ගිහින් අර කරන දේවල්. ඇහැට න රූප බලනවද? ඇහෙන රූප නැත්නම් ඇහැට රූප පේනවද? පේනවද? එහෙනම් ඔය ඇහෙන දැනෙන ඇහෙන පෙනෙන දැනෙන හැඟෙන ස්වභාවය කියන්නේ ඇත්තටම අනිත්‍ය ස්වභාවය. ඒ තමයි ඇත්තටම හිත හටගන්නේ. අපි හිතමුකෝ මෙතන තිබ්බා කියලා මලක්. මලක් අන්නේ නැහැ. මලක් වැපෙනවනේ. හරි. හරි. හොඳයි. එතකොට අපි හිතමුකෝ ඇත්තටම හිත හටගන්නේ මල කියන එක බලන්නද මල කියන පෙනීම වෙන්නද? ඈ පෙනීම වෙන්න. කියන්නේ පෙනෙනව නේද? ඇහැයි රූපයයි එක්ක ඇහැයි රූපයයි ගැටලා ඒ අවශ්‍ය හේතු ටික අපි දන්නවනේ. යම් මට ඕන හේතු මොනවද? පහක් තියෙනව නේද හේතු?
අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාරත් එක්ක නිබ්බති වුණා
මල කියන එක. එතකොට මේ හිත හටගත්තේ මල කියන එක බලන්නද මල කියන පෙනීම වෙන්නද? පෙනීම වෙන්න. එහෙනම් පෙනෙනවා කියන එක පෙනීම කියන එක ඇත්තටම හේතු ගැළපුණොත් ඒ පෙනෙනවා කියන එක නවත්තන්න පුළුවන්ද? මේ හේතුත් එක්ක ඒ අවශ්‍ය ටික ගැළපුණොත් එහෙම පෙනීම කියන එක නවත්තන්න පුළුවන්ද? බෑ. අරහත්ත්වයට පත් වෙලා ඉන්නවා. දැන් පෙනීම කියන නවත්තන්න පුළුවන්ද? බෑ. ඒ විදිහටම පෙනීම වෙනව නේද? හැබැයි අපට ඒ පෙනීම තුල අපට තේරෙන්නේ ඒක පෙනෙනවා කියලා නැත්තම් බලනවා කියලාද? බලනවා කියලා. පෙනෙන එකද සැප හෝ දුක වෙන්නේ නැත්තම් බලන තැනමද සැප හෝ දුක තියෙන්නේ? අපට සැප දුක ඇත්තටම මෙහෙමයි. කොහොම හරි අපට මේක හිතට ආවනම් මේක තියෙනවා කියලා ඇත්තටම කොහොමද බලන්න තියෙන්නේ? එහෙනම් මේ බලන තැන අපිට මේක සැපයි නේද? ඈ අපි කියන්නේ ලස්සනයි හෝ කැතයි හෝ කියලා අපිට සැප හැඟීමක් ආව නේද? සැප හැඟීමක් කියන තව විස්තර කරොත් එහෙනම් අපට මේ ආපු ස්වභාවයේ ඇත්තම ලෝකේ තියෙනව නේද? මේ දේ ඇත්තටම හිත ඇසයි රූපයයි ගැටිලා මේ හිත ක්‍රියාවලිය වුණා. උනේ ඇත්තටම මේ දේ පෙනෙන්න කුමක්ද කියලා දැන හැඳිනීමක් වෙන්න උනේ. හැබැයි දැන හැඳිනීමට එහා අපේ ලෝකේ ඒක තියෙන දෙයක් බවට පත් වුණා නේද? ඒක කොහේ තියෙන එකක්ද? එළියේ තියෙන එකක් බවට පත් වුණා. මේ එළියේ තියෙන එකක් කියලා අපි ගත්තනම් එක්කෝ මේ එළියේ තියෙන එකෙන් එක්ක වෙන්න ඕන සැප නැත්තං එන්න ඕනේ දුක. අපට මේ දේ දැනුනේ එළියේ තියෙන එකක් විදියට. හැබැයි ඇත්තටම මේ දේ වෙන්න කලින් දෙයක් වුණා. ඒ තමයි හිත හටගත්තා මේ පෙනීම හෙවත් මේ මොකද්ද උනේ කියලා දැන හඳිනෙන්න. මේ හේතු ගැළපිලා සම්බූත වුණා. හිත හටගත්තා මේක පෙනෙන්න. පෙනීම කියන දේ වෙන්න. හැබැයි පෙනීම කියන එක තමයි ඇත්තටම ලෝකේ වෙන්නේ. ඇත්තටම ලෝකේ තියෙන්නේ පෙනීම කියන ස්වභාවය. හැබැයි අපේ ලෝකේ තියෙන මොකද්ද? තියෙනවා කියන ස්වභාවය. එතකොට යම් මොහතක සැපක් හෝ දුකක් ආවනම් අපට හැම මොහොතම ඒ සැප හෝ දුක ඇවිල්ලා තියෙන්නේ ලෝකේ කොහේ හරි තියෙන හේකින් නේද? ලෝකේ නැති හේකින් සැප හෝ දුක ආවද කවදාවත්? ඈ නෑ. අපට හිතුනේම මේක ලෝකේ තියෙනවා, එක්කෝ මේක ලෝකේ තියෙනවා, තියෙන නිසා මට මේකෙන් සැප හෝ දුක එනවා. සැප හෝ දුක එන්නේ මොකකින්ද? තියෙන දෙකින්. තියෙන දෙකින් කියලා හිතන්නේ. හැබැයි ඇත්තනම් මේ හිත හටගත්තේ මේ මොකද්ද කියලා දැන හැඳිනෙන්න. හැබැයි දැන හැඳීම කියන එක තමා සංකාර ස්වභාවය. ඇත්තම සංස්කරණය වුණා. මේ හේතු ගැළපිලා බැඳිලා මේක හැඳීම කියන දේ වුණා. මේ සංඥාත් එක්ක මේ සංඥා සංකාරක විඤ්ඤාණ නම් මේක හඳුනා ගන්න. නමුත් ඒ හඳුනා ගැනීම අපේ ලෝකෙට වුණා තියෙන දෙයක් බවට. එහෙනම් තියෙන දෙයක් කියලා අපේ ලෝකෙට ආවට, අපේ ලෝකෙට එහෙම දෙයක් දැනුණට ඇත්තටම උනේ හේතු ටික ගැළපිලා බැඳිලා ඒ මොහොතේ උනේ මොකද්ද? පෙනීමක්. හේතු ගැළපිලා බැඳිලා ඒ මොහොතේ, මේ මොහොතේ මොකද්ද මේ වෙන්නේ? පෙනීම කියන දේ වෙනවා. හැබැයි පෙනීම කියන එක නොදන්න අපි අපට හිතෙනවා මේක මේ ලෝකේ තියෙන දෙයක්. මේක මේ ලෝකේ තියෙන දෙයක් නම් අපට මේක අනිවාර්යෙන් මෙක්කෝ සැපේ පිණිස පවතිනව නැත්නම් දුක පිණිස පවතිනව. ඇයි අපේ ලෝකේ මේක තියෙන එකක්? මේක ලෝකේ තියෙනවා. තියෙනවා නම් මේක සැපයි. ආන් ඒ සැප බුදුරජාණන් වහන්සේ කිව්වා දකින්න කියලා දුක්ක් ලෙස. මට මේ තියෙන දේ දුකයි. ඒක දකින්න කිව හුලක් ලෙස. හැබැයි ඇත්තටම මේ ක්‍රියාවලියේ හේතුන් පටිය සම්බූත මේ හේතුලි ගැළපිලා උනේ මෙන්න මේ දැනීම කියන එක නම් ඒක උන්වස් දකින්න කිව්වා අනිත්‍ය ලෙස. එහෙනම් උන්වහන්සේ අනිත්‍ය ලෙස දකින්න කිව්වේ මෙන්න මේ හිත හැදෙන වැඩපිළිවෙල නේද? ඇයි මෙතන තමයි දැකීම කියන සිදුවීම සිද්ධ වුනේ. හැබැයි අපේ ලෝකේ දෙයක් තියෙනවා නම් ඒ තියෙනවා එක්කෝ දුකයි එක්කෝ සැපයි. ඕන් ඔය තියෙන සැප, ඕන් ඔය තියෙන දුක උන්වස් දකින්න කීවා දුකක් ලෙස සහ හුලක් ලෙස. අර උපේක්ෂා ස්වභාවය මේ ඇත්ත ස්වභාවය උනා දකින්න කිව අනිච්ච ලෙස. කොහොමද ඒක අනිච්ච ලෙස දකින්නේ? මේක තේරුණාද කීපටි? මේ ලෝකේ ඔක්කොම අපට එන්නේ රූපාකාරක ගැනීම පිණිසනේ. මොනවා හරි රූපණේ දෙන්නේ. ශබ්දනම් රූප, ගන්ධනම් රූප, රූපණම් රූප, රසනම් රූප, ස්පර්ශන රූප, ඔක්කොම හිතට මුලින්ම එන රූපයක් නේද? ඔබට ඔබේ හිතේ තියනවද රූප අරමුණක් ආපු නැති එක හිතක්? ඈ දැන් මේ වෙලාවේ එකපාරම නිකන් රූප නැති හිත තියනවද නිකන්?
අරූප වගේ වෙලා තියෙනවද කපාරම? ඈ වැඩුවේ නැත්තම් එහෙම වෙන්නේ නැහැ. හැම එකක්ම රූප හිතෙන හිතෙන හැම එකක්ම රූපය සම්බන්ධයෙන් හිතුණත්, ශබ්දය සම්බන්ධයෙන් හිතුණත්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක්, ඔය මොකක් ආවත් ඒ හැම එකම රූපාකාරයක්, රූපයක් තිබ්බනේ දෙක හැම එකෙම. ඈ තේරුණාද? හොඳටම තේරුණාද? එහෙනම් හිතට ආපු හිතට එන හැම එකක්ම රූපයක්. එක තැනක එක බ්‍රාහ්මණයෙක් අහන බුදුරජාණන් වහන්සේගෙන් මේ දුක මම විසින් කරපු දෙයක්ද? මේ දුක වෙන කෙනෙක් විසින් කරපු දෙයක්ද? මේ දුක මමයි වෙන කෙනෙකු දෙන්නෙක් නිසා කරපු දෙයක්ද? නැත්තම් මේක ඉබේ හටගත් දෙයක්ද? බුදුරජාණන් වහන්සේ හැම එකටම නෑ 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 කියලා කියනවා. එහෙනම් දුක නැද්ද? දුකක් තියෙනවා කියලා කියනවා. දුක නැද්ද ඇහුවොත් දුක තියෙනවා කියනවා. තමන් කර අදහපුවම නෑ කියනවා. වෙන කෙරෙද්ද නෑ කියනවා. තමනේ වෙනකනු දෙන්න එකතුලා කරලා ඒත් නෑ කියනවා. ඉබේද ඒත් නෑ කියනවා. එහෙනම් දුක නැද්ද අහනවා. ඒතර තියෙනවා කියනවා. ඒ කොහොමද අහනවා? දුක කියන එක හටගන්නේ ප්‍රධාන වශයෙන්ම වෙන්වීම මත. ඇයි වෙන්වීම මත දුක හටගන්නේ? මොකද්ද වෙන් වෙනවා කියන්නේ? ඈ මේක මකන්නද? ඈ නැත්තම් මෙහෙම තියන්නද? මතකයි නේ දැන් මම මේ කතා කරේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප. රූප හිතට 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 හිතෙන දේවල්. දැන් හිත හිත ඉන්න කෙනියක් කියලා පොඩ්ඩක් වෙන මේක මකන්නක. දැන් රූපය අපේ යනවා නේද? සුදු පාට. දැන් මේ සුදු පාට රූපේ කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. නේද? ආ. එතකොට හිතට හැම වෙලාවෙම රූපයක්. එතකොට ඒක තමයි දැන් මේ වෙලාව බලනකො මේ මෙතන ඇහැයි රූපයයි ගැටිලා බෝඩ් එකක් තියෙනව නේද? බෝඩ් එකක් කියන එක බෝඩ් එකක් තියෙනවා කියලා හිතලා එනවනේ අරමුණක්. මේ බෝඩ් එක කොහෙද ඇත්තරම දැන් ඔබ අවංකව හිතුවොත් තනිතන හිතා ගන්නකො මේ බෝඩ් එක කොහෙ තියෙන කියලා. අවංක වෙන්නකො. හිතෙන්නෙම මෙතන කියලා නේද? මෙතන බෝඩ් එකක් තියෙනවා. හැබැයි ඇත්තටම ඇහැයි රූපයයි ගැටිලා හෝ මේ කනයි ශබ්දයයි ගැටිලා ඒ අරමුණ ආවේ කොහටද? හිතට. ඇත්තටම මේ වෙලාවේ බෝඩ් එක හිතට හැංගෙනවා කියලා හංගවා ගත්තේ නැත්තම්, ඒක දැක්කේ නැත්තම් ඇත්තටම හිත කියන්නේ කොහෙ තියනවා කියලා මේක? ඈ එළියේ තියෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම දෙකයි නේ දෙන්න ඕනේ. එක්කෝ සැප එන්න ඕන නැත්තම් දුක එන්න ඕන. එළියේ මොකක් හරි අපට දෙයක් තියෙනවා නම් ඒ තියෙන ගැඹුරු නෑ නේද? ඈ දැන් මේ අදහස ගුරුහන කතා කරයි සමහර ඔය මේ දවස්වල කතා කරන අනත්ත් ස්වභාවයෙන් කතා කරේ. කියන්නේ ගැඹුරු ස්වභාවයෙන් කතා කරේ. මේ අනිච්ච ගැන කතා කරන්නේ යන්තම් පොඩ්ඩක් මේ. ඒකට මේ පොඩ්ඩක් උඩ තමයි මේ ගන්න යන්නේ. එදා කතා කරන්නේ රූප වේදනා රූප රූප ක්ලාන පහ පහ ඇඳලා කතා කරන්නේ මතකද ගිය සතියේ? නෑ අහුනා නේද? මතකයක් නැද්ද? හරි. තේරෙන භාෂාවෙන් අහන්නම්කෝ. ලෝකේ දේවල් පින්වතුනි තියෙනවා නම් ඒ තියෙන දේවල් වලින් දෙකයි නේද වෙන්න ඕනේ? ඒ ලෝකේ දේවල් තියෙනවා නම් එක්කෝ ඒවා එක්කෝ සැප වෙන්න ඕනේ නැත්නම් දුක වෙන්න ඕනේ නැත්නම් තිබිලටත් තියනවා. දැන් ඔබේ තියෙන දේ ඔබේ ලෝකේ තියෙන දේවල් එක්කෝ සැපක් හෝ දුකක් හෝ තියෙන ඉඳන් නේද සැප දිදී හෝ දුක දිදී ඔය තියන් ඉන්නේ? ඈ එහෙම නේද? නැද්ද? ඔය කය කියන්නේ ඔබේ ලෝකේ තියෙන ගන්න නේද? ඔක තියෙන ගන්න නේද? ඔය කය දුක කෝටියක් දීලා සැප මිලිග්‍රෑම් එකක් දෙනව නේද? ඒ 30ක් ඉන්නව නේද? දැන් කයට දුකෙද්දී
දැන් දුක දුක දෙන දේවල් අයින් කරන නම් මුලින්ම අයින් කරන්න මොකද්ද පිංගුතුනි? ඈ කය අයින් කරන්න අයින් වෙනවට අකමැතිමත් මොකද්ද? මැරෙද්දි දාලා යන්න බෑ කියලා කියන්නේ මොකද්ද? අනේ දෙයියනේ ඔච්චර දුක දෙනව නම් ඇයි ඔක දාලා යන්නේ නැත්තේ? ඇයි ඔක අයින් කරන්නේ නැත්තේ? දුක් දෙන ඔක්කොම අයින් කරලා අයින් කරලා හැබැයි කය කයතරම් දුක් දෙන දේවල් තවත් තියෙනවා පිංගුතුනි. අනිත් හැමදේම අයින් කරලා අතහැරලා දැම්ම හැකි. නමුත් ඔය දුක් දෙන කය අතර ගන්න බෑ නේද? අතහැරන ඉතින්වත් නෑ නේ. හැබැයි පොඩි සැපකුත් නැද්ද? අර වටලාපම පොඩිමක් එහෙම ගද්දි හරි සැපයි නේද? හැබැයි කොච්චර දුකක් දෙනවද? දුකයි කියලා අතහරිනේම ලෑසිද? දැන් මේ මරණාසන්න මොහොතේ මේ ලෙඩ ඇඳේ ඉන්නේ. දැන් දුක ලතහන් ලෑසිද? නෑ නෑ. ඔය දුකෙන් නිදහස් වෙන්න බෑ කායික දුකෙන්. හැබැයි ඕන් ඔය දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දුක හැදෙන්නේ නැති වෙන්න අයි නොයිපදී හිටියොත්. එහෙනම් කයක් හම්බෙන්නේ නැහැ. කයක් හම්බුනේ නැත්තම් දුකක් නැහැ. හැබැයි මේ හිතක් ගන්න මේක කයක් කරගන්න හින්දා මේක එකක් කරගන්න හින්දා මේ කායික දුකෙන් නිදහස් වෙන්නත් බෑ අපට මානසික දුකෙන් නිදහස් වෙන්නත් බෑ. එහෙනම් ලෝකේ දේවල් තියෙනවා නම් එක්ක ඒව අපට සැපයි නැත්තම් දුකයි. හැබැයි බුදුරණා දේශනා කරනවා මේ සැප දකින්න කියලා දුකක් ලෙස දුක හුලක් ලෙස ලෝකේ ඇත්තටම තියෙන ස්වභාවය පෙනෙන ඇහෙන දැනෙන හැඟෙන ස්වභාවය කියනවා උපේක්ෂා කියලා. ඒක කියනවා අනිච්ච ලෙස දකින්න කියලා. එතකොට සැප දුකක් ලෙසත් දුක හුලක් ලෙසත් මෙන්න මේ තියෙනවා කියලා තියෙනවා ඉන්නවා කියලා දරන් ඉන්න ලෝකේ මේ සැප දෙන දුක දෙන ඉන්න තියෙන ලෝකේ ඇත්තම ස්වභාවය කියන්නේ මෙන්න මෙතන තියෙන උපේක්ෂයි. මේක ඇත්තරම තියෙනව නෙමේ, මේක ඇත්තරම ඉන්නව නෙමේ. ඇත්තරම මේ ඉන්නවා තියෙනවා කියන්නේ එක්කෝ පෙනෙන දෙයක් නැත්තම් ඇහෙන දෙයක් නැත්තම් දැනෙන දෙයක් නැත්තම් හැඟෙන දෙයක්. එහෙනම් මේ පෙනෙන ඇහෙන දැනෙන සියල්ලක්ම හැඟෙන දේවල් විතරයි නේද? පෙනෙන බව හැඟුණා, ඇහුණ බව හැඟෙනවා, දැනෙන බව හැඟෙනවා, හිතෙන බව හැඟෙනවා. අපි අහන්නේ මේ දවස්වල මොනවද හිතෙන්නේ එහෙම? අපි අහනද මේ දවස්වල මොනවද හැඟෙන්නේ එහෙම? එහෙම දහන්නේ. ඔය වෛද්‍යවරු සමහර අහන්නේ මොකද්ද මොනවද මේ දවස්වල මොනවද හිතේ? මේ දවස්වල වැඩිපුර මොනවද හිතෙන්නේ? ඔච්චර දුකේ ඉන්න මිනිස්සු වෛද්‍යවරු මහන්න සමහරට මොනවද මේ දවස්වල වැඩිපුර හිතෙන්නේ එහෙම? එහෙමනේ අහන්නේ. මොනවද වැඩිපුර හැඟෙන්නේ කියලා අහනවද? මොනවද වැඩිපුර හැඟෙන කියලා දහන්න නැත්නම් හිතෙන් අපි අහන්නේ මොනවද හිතෙන් කියලා අහන්නේ සාමාන්‍ය. අපි අහන්නේ මොනවද මිනිස්සු වැඩිපුර හිතන්නේ? මොනවද ඔච්චරයි හිත ඉන්නේ? ඉන්නවා තමයි, කොහොමත් ඉන්නේ කොහොමද? හිත අපි අහන්නේ මොනවද හිත ඔච්චර හිත ඉන්නේ කියලා. එහෙනම් පෙනෙන බවත් මොකද්ද? හැඟෙනවා. ඇහෙන බව හැඟෙනවා, දැනෙන බව හැඟෙනවා, හිතෙන බවත් මොකද්ද? ඇත්තරම හැඟෙනවා. හැබැයි මේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා හැඟෙනවා කියන එක නැත්තම් ඒ අනිත් හැම දෙයක් සම්බන්ධයෙන් එක්කෝ බලනවා නැත්තම් අහනවා නැත්තම් විඳිනවා නැත්තම් හිතනවා. ඒ බලන ලියන්න දෙයට මතකද? ඒ බලන අහන ඔය අකුරු ටික හොයන්න බැරි පුළුල නේද? අහන විඳින හිතන ඇස ප්‍රත්‍යයෙන් ඇස හේතු කරගෙන රූප අපි කරන්නේ මොකද්ද? බලනවා. ශබ්ද නම් මොනවද කරන්නේ? ඇත්තරම අහනවා අපි. නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ සුවඳ රස ස්පර්ශ විඳිනවා. හිතින් නම් අපි ඇත්තර මොකද කරන්නේ? හිතනවා. එහෙමනේ අපි හිතන් ඉන්නේ. මේක නේද
ලෝකේ?
මේ ඇහැට බලන අහන විඳින හිතන එක නේද
මේ මගේ කියන ලෝකේ?
ඔතනින් එහා දෙයක් තියෙනවද ලෝකේ? මේ තාව සරල කරන්න නෙමෙයි. ඔතනින් එහා දෙයක් ලෝකේ තියෙනවද? ඈ නෑ. එහෙනම් ලෝකේ මගේ ලෝකේ මොකද්ද කියලා ඇහුවොත් එක්කෝ කියන්න තියෙන්නේ බලන එකක් ගැන, අහන එකක් ගැන, විඳින එකක් ගැන, හිතන එකක් ගැන. එක්කෝ විඳපු අක්කෝ අතීතේ නැත්තම් වර්තමාන නැත්තම් අනාගතේ, ඔන්න ඔය මේ ටිකෙන් එහා දෙයක් කියන්න තියෙනවද? මේක තුන් ආකාරයෙන් නේද? බලපු, බලන, බලන්න තියෙන, අහපු, අහන, අහන්න තියෙන, විඳපු, විඳින, විඳින්න තියෙන, හිතපු, හිතන, හිතෙන්න තියෙන. ඔය ඔක්කොම තමයි මගේ කියන ලෝකේ. එහෙනම් මේ බලපු, බලන හෝ බලන්න තියෙන, අහපු, අහන, අහපු හෝ අහන්න තියෙන, විඳපු, විඳින හෝ විඳින්න තියෙන, හිතපු, හිතන හෝ හිතන්න තියෙන මේ මගේ ලෝකේ අපට හැම වෙලාවෙම මේ ලෝකේ අපට
එක්කෝ තියනව නේද?
එක්කෝ තියෙන දෙයක් හෝ තිබුණ දෙයක් හෝ තියෙන්න තියෙන දෙයක් තමයි මේ අපි මේවත් එක්ක ඉන්නේ. නැත්තම් තියනවා, නැත්තම්
මගේ ලෝකේ කියන එකේ,
මගේ ලෝකේ කියන එකේ තියනවද කවදාවත් අහපු නැති, කවදාවත් පෙනුන් නැති, කවදාවත් බලපු නැති, කවදාවත් හිතු නැති දේවල් මේ ලෝකේ තියනවද? ඔබේ ලෝකේ තියනවද කිසිම දවසක බලලා නැහැ, කිසිම දවසක අහලා නැහැ, කිසිම දවසක විඳලා නැහැ, කිසිම දවසක හිතලා නැති දෙයක් ඔබේ ලෝකේ තියෙන පුළුවන්ද? බෑ. එහෙනම් මගේ ලෝකේ කියලා මෙතෙක් දවස් මේ මොහොත දක්වා ඇත්තටම තියෙන්නේ මගේ ලෝකේ කියලා අපට කියන්න තියෙන්නේ, පෙන්වන්න තියෙන්නේ, ඔප්පු කරන්න තියෙන්නේ එක්කෝ මේ බලන දේවල්, අහන දේවල්, විඳින දේවල් හෝ හිතන දේවල් නේද? නේද? ආ. එහෙනම් මේ තියෙන ඉන්න ලෝකේ මේවා බලද්දි, මේවා අහද්දි, මේවා විඳිද්දි, මේවා හිතද්දි මූලික වශයෙන් වෙන්නේ දෙකයි නේද? තුනක් වෙනවා. එක්කෝ මේකත් එක්ක කායිකව එක්කෝ සැප හෝ දුක හට ගන්නවා කායිකව. ඒක කාටත් පොදුයිනේ. හැබැයි ඊට අමතරව දෙයක්, ප්‍රධාන දෙයක් වෙනව නේද? මේවා බලන්න ගියාම, මේවා අහන්න ගියාම, මේවා විඳින්න ගියාම, මේවා හිත හිතේ ඉද්දී ප්‍රධාන වශයෙන් එක්කෝ මේ හැම එකක්ම සැපයි, නැත්තම්
දුකයි.
මේ සැප හෝ දුක අපට දැනුණ දේවල් පින්වතුනි, අපට හැම වෙලාවෙම අපට හිතුනේ, අපි දරාගත්තේ, අපි පිළිගත්තේ, අපි ඔප්පු කරන් ඉන්නේ, අපට ඔප්පු වෙලා තියෙන්නේ පින්වතුනි මේ බලනේම ලෝකේ තියෙන දේවල්, නැත්තම් ලෝකේ ඉන්න දේවල්, මේ අහන දේවල්, විඳින දේවල්, හිතන දේවල්, මේවා කොහෙ තියෙන දේවල්ද පින්වතුනි? මේ අපට හිතෙන්නේ කොහෙ තියෙනවද කියලා. මේවා ලෝකේ තියෙන දෙයක්. ලෝකේ නම් එක්කෝ එළියේ තියෙන්න ඕන, නැත්තම් මගේ හිතේ තියෙන්න ඕන. ලෝකේ දෙයාකාරයි. ඕක අපි කඩා ගන්නවා එක්කෝ එළියේ කියලා, නැත්තම් අපි හිතනවා හිතේ කියලා. එහෙනම් මේ එළියේ හරි හිතේ හරි අයපාර මොකද්ද ඒවට වෙලා තියෙන්නේ? ඒවා එක්කෝ තියනවා වෙලා, නැත්තම් ඉන්නවා වෙලා. මේක නේද අපේ සාමාන්‍ය ස්වභාවය. මෙතන නේද ලෝක සත්වයා ඉන්නේ. බලන, අහන, විඳින, හිතන ලෝකෙත් එක්ක තියෙනවා ඉන්නවා කියාගෙන, සැප දුක විඳගෙන, එළියේ හෝ ඇතුලේ තියෙනවා කියන මේ නඩත්තු කරන ලෝකනේ ලෝකයේ ඉන්නේ. මේක නේද අපි හිතන් ඉන්නේ ඇත්තටම මම කියන්නේ ඇත්තටම මේක නේද?
Taman කියලා කියන්නේ.
අපි හිතන් ඉන්නේ ඇත්තටම මේක නේද ලෝකේ කියලා. බෙන්න මේ ලෝකේ නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කියන්නේ මේ ලෝකෙම තියෙන්නේ බුදුහම දේශනා කරන කුමක් මතද?
දුක මත.
මේ සියලුම ලෝකේ මම වුණ මේ බලන අහන විඳින හිතන මේ සියලුම ලෝකේ බුදුරජාණන් වහන්සේගේ නමක් ඇවිල්ලා දේශනා කරන පින්වත් මහණෙනි පින්වතුනි මේ ලෝකේ තියෙන දුක මත කියලා. එතකොට මේ අපි සැපයි කියලා හිතන් ඉන්න සැප දුක නිති පෙරලේ කිය කිය හිතන් ඉන්න මේ අපේ ලෝකේ ඇත්තටම බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා දුකයි කියලා. ඒ දුකයි කියන එක ඔප්පු කරන්න උන්වහන්සේ දේශනා කරනවා ත්‍රිලක්ෂණය ඇත්ත සත්‍ය තුනක්.
අපි දන්න අනිච්ච දුක්ඛ අනත්ත.
මේක අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් දැක්කහම උන්වහන්සේ දේශනා කරනවා මේ සැපයි කියලා හිතන් ඉන්න ලෝකය සුභයි නෙමේ අන්තිමටම පෙනද
අසුභයි කියලා කියනවා. අපි ගණන් කරන්නේ ඒක නිතන් කරන්නේ.
මගේ කියන ලෝකය අපි ඇත්ත කරන් ඉන්න ඔප්පු වෙලා තියෙන මම කරගත්ත ලෝකය තියෙන්නේ බෙන්න මෙතන. බලන අහන විඳින හිතන විඳිනවා තුන් ආකාරයකින්. බලනවා අහනවා හිතනවා. හැබැයි ඒක තමයි මම කියාගත්ත ලෝකේ. ඔය බලන අහන විඳින හිතන හැම තැනින්ම වෙනවා පිටුනේ එක්ක සැපක් එක්ක දුකක්. ඒ සැප දුක විඳින ඒ සැප දුක භුක්ති විඳින ඒ ලෝකේ අපි හිතන් ඉන්නවා එක්ක එක එළියේ තියෙන එකක් නැත්තම් මගේ හිතේ තියෙන එකක්. මේ විඳින අහන හිතන ඒවත් ලෝකේ තියෙනවා. ඒ තියෙනවා එක්ක තියෙනවා එළියේ නැත්තම් කොහෙ තියෙන්නේ? හිතේ. අපට හිතෙන්නේ මේවා එකක් ලෙස. මේ කියන්නේ ඔක්කොම එකක් නෙමෙයි. මේ තියෙන දේවල්, ඉන්න දේවල්, ඉන්න තියෙන දේවල්ින් තමයි මේ ලෝකේ, මේක තමයි මගේ ලෝකේ, මේ තමයි මම කියලා තමයි මේ මම කියන එක හඳුන්වන්න පුළුවන්. බෙන්න මෙච්චරයි තියෙන හඳුන්වන්න පිංගුතුනි. බෙන්න මේ ලෝකේ තමයි සැප දුක නිදි පෙරලේ කිය කිය දුකෙන් සැපට දාගන්න අභිසංකාර කර කර දුක් විඳ විඳ ඉන්න ලෝක සත්ත්වයා ඉන්නේ. ඕන් ඔය ලෝකේ බුදු කෙනෙක් ඇවිල්ලා හෙණයක් ගහනවා අය කියනවා ඔය හිතන් ඉන්න ලෝකේ තියෙන්නේ සැපයි දුකයි මත නෙමෙයි, ඕක තියෙන්නේ සමස්ත දුක මත. ඒ සමස්ත දුක කියන එක උන්වහන්සේ විස්තර කරනවා අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුන් තැනකින්. එහෙනම් කොහොමද බෙන්න මේ ලෝකේ ඇත්තටම දුක උනේ? එහෙනම් ඇත්තටම මේ ලෝකේ අනිච්ච උනේ කොහොමද? ඇත්තටම මේ ලෝකේ අනත් උනේ කොහොමද? ආන් එතනින් එහාට යන්න තමා විශ්වාසය ඕන. බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සඟුන් කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්න ඕන. ඒ විශ්වාසය පටන් ගන්නෙ නියත මිත්‍යා දෘෂ්ටියෙන් නෙමෙයි. ඒක පටන් ගන්නෙ ලෞකික සම්මාදිටියෙන්. මේ ලෝකයේ සම්බන්ධව යහපත් දේවල් ගැන විශ්වාසයක් තියෙන මව්පියයි මව්පියෝ ඉන්නවා අම්මා තාත්තා ඇත්තර මේ ලෝකේ ඇත්තර බැලුවොත් එහෙම ඇත කියන එක පිළිගරන් යන්න ඕන. අම්මා තාත්තා නම් ඇත, මෙලක ශ්‍රමණ බ්‍රාහ්මණ නම් ඇත, පිම්පව් නම් ඇත කියන තැනින් යන්න තියෙන්නේ. ඒ මත විශ්වාස කරොත් බෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අප පොඩ්ඩක් ඉස්සරහ යමු කොහොම තේරුම් ගන්න කියලා. දැන් බෙන්න මේ ටික ඇත්තටම පැහැදිලිද? හොඳටම පැහැදිලි නේ. අලුත්ම කට්ටියට හොඳටම පැහැදිලි නේ මේ මොකද්ද කිව්වේ කියලා. පැහැදිලි නේද? හොඳටම පැහැදිලි නේ. හරි. මේ තමා අපි හිතන් ඉන්න ඇත්තටම මම කියන ලෝකය. නමුත් ඇත්තටම මේකේ වෙන දෙයක් තියෙනවා. මේක තමා සැප. මේ සැප තමා බුදුහාමුදුරු පස්සේ කීවා දකින්න කියලා දුකක් ලෙස, මේක දකින්න කියලා හුලක් ලෙස. හැබැයි උන්වහන්සේ දේශනා කරන මේ සියලුම ලෝකය අනිච්චයි කියලා. සැප දුකක් ලෙස, දුක හුලක් ලෙස, උපේක්ෂාව දකින්න කියලා අනිච්ච ලෙස. එහෙනම් මේක උපේක්ෂාවේ මේ බෙන්න මේ ලෝකයේ සම්බන්ධයෙන් සැපක් හෝ දුකක් නැතුව උපේක්ෂා සහගතව මේ ධර්මය අවදරගත රහතන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙනම් උපේක්ෂාව කිව්වා අනිච්චයි කියලා. කොහොමද උපේක්ෂාවෙන් ඉන්නේ? අන්න ඒක තමයි අපි දැන් බලන්න යන්නේ. අපි හිතන් හිටියට අපි බලනවා, අහනවා, මිඳිනවා, හිතනවා, ඒක තමයි මගේ ඉන්න තියෙන එළියේ ඇතුළේ තියෙන මම වූ ලෝකය කියලා අපි හිතන් හිටියට ඇත්තටම අපි ඉඳ හිට සත්‍ය කතා කරනවා. ඒක තමයි මම අර මුලින්ම කිව්වේ. ඇස්පේන් නැතුව කණ්ණාඩි ගන්න ගියාට පස්සේ වෛද්‍යවරයා අහන්නේ රූප බලනවා කියලාද රූප මෙතන පේනවා කියලාද අහන්නේ. පේනන ගැන්නේ අහන්නේ. එහෙනම් ඇත්තටම අපි කතා කරනවා මේක මකන්නද? ඈ මකන්න දෙපාද? මකන්නද? ආ ඇත්තටම අරක දැන් මතකන්නේ. දැන් තිබ්බ එකක් මතකයිනේ මක් හරි. ආ හරි. ඒක තිබ්බෑ මේ කොහෙ තිබ්බේ? බෝඩ් එකේ තිබ්බා. දැන් ඒක නැකුවා. පේනවනේ දැන් දැන් කියන එක මේ ඇත්ත වෙන හැටි. ඒක දරාගන්න ප්‍රශ්නයක් නෑ. විස්තරට යන්න. ඉතින් එහෙම තමයි හැටි. හරි. එතකොට අපි හිතන් ඉන්නේ අපි බලනවා, අහනවා, විඳිනවා, හිතනවා කියලා. හැබැයි වෛද්‍යරලාණ ගියාම අහනවා අහනවා මේ දසල මේක පේනවද? මේක අහන්නේ මොකද්ද? පේනවද? සද්ද ගැන අහන්නේ අහනවද කියනවද ඇහෙනවද කියලාද? නාසයට ගඳ සුවඳ ගහන්නේ විඳිනවද කියලාද දැනනවද කියලාද? අහන්නේ ගඳ මේ මේක මේ 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 ගඳ දැනනවද? මේ රස දැනනවද? මේ පහ මේ 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 අල්ලපුවාම මේක දැනනවද? එහෙමනේ අහන්නේ. බේත් ගන්න ගිහිල්ලා නැද්ද? මේ කියනේවා සාමාන්‍යයෙන් ඔබට මේ වචන හුරුයි නේද? අපි හිතන් හිටියට රූප ශබ්ද මේ මේ ගඳ සුවඳ රස විඳිනවා කියලා, රස විඳිනවා, සුවඳ විඳිනවා, ස්පර්ශේ විඳිනවා කියලා ඇත්තරම අපි කතා කරන්නේ නේද? ඒවත් දැනනවද කියලා අපි අහන්නේ. දැනනවද කියලා අපි අහනවා නේද? ඒ වචන අහලා තියෙනවනේ. රහ මුකුත් මට දැනෙන්නේ නැහැ මේ දසුල. කිසි රහක් ද දිවට කිසි රසක් දැනෙන්නේ නැහැ. දිව රස විඳිනවා කියලාද අපි කියන්නේ? දැනනවා කියලාද කියන වෙලාවට? මේ 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 මගේ අත තියනවා කියලාවත් මට දැනෙන්නේ නැහැ. අත තියනවා කියලාද අපි කියලා කියන්නේ? ඒකට දැනනවා කියලාද කියන්නේ? දැනෙනවා. එහෙනම් අපි කතා කරනවා දැනනවා කියලා කතා කරනවානේ. කතා කරනවා නේද අපි දැනනවා කියලා? ඒ උදාහරණ ටික නැත්නම් තව කියන්නද? ආ. අපි අහන්නේ ආවේ මොකක් හරි සුවඳ ස්ප්‍රේ එකක් ගහලා අපි කියන්නේ මේ දවස්වල මගේ ওই ලුණු දෙහියම හොයන්නේ අයියේ. රහ විඳින කාට ලුණු දෙහිය හොයන්නේ? කට්ට සම්බල හොයන්නේ නැත්නම් උනේ හැම අරන් රහ දැනෙන්නේ නැති කාලේද? අපි කියන්නේ කිසි රහක් දැනෙන්නේ නැහැ. හැබැයි අපි දිව තියන් ඉන්නේ දනවන්නද විඳවන්නද? විඳ විඳිනනේ තියන් ඉන්නේ දිව. ඈ අපි හැමෝම කියන්නේ කිසි රහක් දැනෙන්නේ නැහැ. ඒ හින්දා අරව මේව හොයනවා. ආ දැන් දන්නව නේද? එහෙනම් අපි කියන්නේ මේ කිසි 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 ගඳ සුවඳක් මට දැනෙන්නේ නැහැ. මේ අතට ගැහුවා ගැහුවද කියලාද මට දැනෙන්නේ නැහැ. එහෙනම් කියන්නේ දැනෙනවා කියලා නේද අපි කියන්නේ එතන? ආ පැහැදිලි නේද? ආ අපි හිතන් ඉන්නේ ඇත්තටම හිතනවා කියලා නේද? මේ ඔක්කොම දැන් මේක දන්නවනේ. ඇහැ මෙතන ඒක වෙන්නේ ඇහත් එක්ක, මේක වෙන්නේ කනත් එක්ක, මේක නාසය දිව කයත් එක්ක, මේක වෙන්න තියෙන හිතත් එක්ක.
අපි කියනනේ අපි මෙහෙල හිත හිත ඉන්නවා කියලා. ඇත්තටම හිත හිත කියන්නේ හිතන එකක්ද හිතෙන එකක්ද? ඈ හිතට මොකද්ද වෙන්නේ? මේ ඔක්කොම මොකද්ද? මේ රූප ගැන, මේ සද්ද ගැන, මේ ගන්ධ රස, මේ රූප, මේ ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ, මේ ඔක්කොම හිතට වෙන්නේ හිතෙනව නේද? හෙවත් හිතට හැංගෙනව නේද? එහෙනම් ඇත්තටම මම කියන ලෝකය තුල තියෙන්නේ බලන අහන විඳින හිතන දෙයක් කියලා අපි හිතන් හිටියට අපි එහෙම දරාගත්තට ඒක මගේ ලෝකය කියලා අපි කිව්වට පින්වතුනේ ඇත්තටම වෙන්නේ සත්‍ය තුල වෙන්නේ පින්වතුනේ සත්‍ය තුල වෙන්නේ ඇත්තටම පෙනෙන ඇහෙන දැනෙන හැඟෙන ස්වභාවයන් නේද ඈ ඇත්තටම විපාක තුල වෙන්නේ ඒක නේද විපාක ලෝකෙ තුල වෙන්නේ කියලා නේ මම කියන ලෝකයේ තුල බැලුවට ඇහුවට විඳුනාට හිතනකල හිතන් හිටියට ඇත්තටම සත්‍ය වූ ලෝකයේ තුල වෙන්නේ පෙනෙන ඇහෙන දැනෙන හැඟෙන ස්වභාවයන් නේද මේ ඔක්කොම වෙන්නේ මොකක් එක්කද හිතත් එක්ක මට කියන්න පෙනෙන්නේ මේ මොහොතේද නැත්තම් ඉස්සරහටද නැත්තම් පස්සටද නැත්තම් හේතු ගැලපිලා මේ මොහොතේද අපි අහන්නේ දැන් ඇස් කණ්ණාඩි එහෙම ගන්න ගියහම පස්සේද අහන්නේ පේනනවද කියලා නැත්තම් ඒ මොහොතේද අහන්නේ එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් ගැලපිලා හේතුම් පටිච්ච සම්භූත වුණ ඒ මොහොතර නේද අහන්නේ ඒ මොහොත නේද පෙනෙනවා කියන දේ වෙන්නේ පෙනෙනවා කියන එක වෙන්නේ මේ මොහොතර නේද එහෙනම් ඒක කොයි වෙලාව වෙන එකද පිංගුතුනේ මේ මොහොතේ වෙන එක මොන මොහොතේද එයා අර ඒ මහත්යාව ඒ නෝනා එක එක දාලා වෙනස් කරලා අහන්නේ පේනවද 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 ඒ වෙනස් කර කර අහන්නේ එකින් එකට වෙනස් කර කර අහන්නේ ඒ මොහොත ගැන නැත්තම් කලින් එක ගැනද දැන් අයන්න තියලා ලොකු අයන්නක් තියෙනවා දැන් අහනවා පේනවද අපි කියනවා නැහැ පොඩි කරනවා පේනවද අපි කියනවා ඔව් කියලා ඒ ඇහුවේ කලින් එක ගැනද දැන් එක ගැනද එහෙනම් පෙනීම උදාහරණ පැහැදිලිද ඈ එහෙනම් පෙනීම කියන එක වෙන්නේ කොයි මොහොතේද එහෙනම් ඇත්තටම කණ්ණාඩි ගන්න ගිය තැන මහත්ය ඔබෙන් නිවන් දකින දිනේ නිවන ගැන්නේ දහලා තියෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං ගැන තමයි කියලා තියෙන්නේ අපි ඒකත් මොකක් කරේ ඒකත් ගිහින් බැලුවා අච්චර ඇහුවා පෙනෙනවද පේනවද පේනවද අපි ඔව් කිය කිය මොකද්ද කරලා තියෙන්නේ ඒකත් බලලා ඒ ඇත්තටම ඒ හොඳට ඔබ කන්නඩි ගත්ත කට්ටිය ඉන්නේ දැන් ඉන්නේ ඔක්කොම කන්නඩි දාපු කට්ටිය ඉන්නේ නැත්තම් දාන ඉන්න කට්ටිය නැත්තම් දාගෙන ඉන්න කට්ටිය දැක් කට්ටිය ඉන්නේ කොහොමද දැක්කනේ හරි කොහොමද අත්දැකීමක් ඇදිනේ අහන්නේ මේක පේනවද කියලා අහන්නේ කලින් එක පේනවද කියලා අහන්නේ නැත්තම් ඒ මොහොත ගැනද යහුවේ එහෙනම් මේ මොහොතේ වෙන්න පුළුවන් දේ වෙනදේ ඇත්තටම වෙනදේ නේද යහුවේ එහෙනම් ඇත්තටම හේතුම් පටිච්ච සම්භූතං එහෙනම් අතීතං නාත්ව ගම්මේ යර්ගේ නක්පටිංකං නාගත පච්චු පණ්ණංචයේ ධම්මා එහෙනම් මේ ධර්මතාවේ මේ මනයි ධම්මයි එකතු වෙලා මේ හැංගීම මේ හැංගීම ආවේ මේ පෙනෙන කියන හැංගීම ආවේ පච්චු පණ්ණංචයේ ධම්මා මේ ඇහැ රූපය ඔක්කොමත් එක්ක එකතු වෙලා විපාකෙකුත් බහැලා ඔක්කොමත් එකතු වෙලා ඒ ඔක්කොමත් එක්ක එකතු වෙලා ඒ මොහොතේනේදී පෙනීම කියන එක සිද්ධ වුණේ. ඒ පෙනීම ඒ මොහොතේ වෙන එකක් නේද? ඒක නේද ඇහුවේ. මේක පේනවද? ඊළඟ එක පෙනෙද්දී ඇහුවද? කලින් එකත් එක්ක පේනවද නැත්නම් දැන් මේක පෙනෙද කියලා ඇහුවේ. දැන් අර මාරු කර කර අහනව නේද ඇහුවානේ මතක ඇතිනේ දන්නේ නැති කට්ටිය අහලා හරියටනේ දැකලා හරියටනේ ඒ මොකද දෙයක් කරනවා ඒ අහන්නේ පේනවද ඒ ඇහුවේ ඒ මොහොත ගැන නේද ඈ කලින් එක ගැන ඇහුවද කලින් එක ලොකුවට පෙවුනා දැන් පොඩිට පෙවුනා එහෙම අහනව නැහනේ මේක පේනවද එහෙම නේද චෙක් කරේ සමහරට ඔය අත එහෙම ගහන ගියන් වෛද්‍යවරු එහෙම පෑනක් අරන් එහෙම වයසකට ගහ ගහන්නේ දැනනවද? කීක අහනව නේද? ඈ? කයයි ස්පර්ශය මොකද එතන තියෙන දැනෙන එක. ඒක දැනෙනවා. එතකොට ඒක අහනවාද මේ විඳිනවද අහන්නේ දැනනවද මේ දැනනවද දැනනවද කියලා කියන්නේ. අහන්නේ දැනනවද කියලා මේ ගහන බව දැනනවද කියලා නේද අහන්නේ. ඈ එතන කිව්වද මේ කයයි ස්පර්ශයයි වුණාට පස්සේ ඒ ස්පර්ශ වීමක් බව මොකද්ද වෙන්නේ? දැනෙනවා. කයට පහසක් බව දැනෙනවා. ඒ වෙලාවට මෙහෙම ගහ ගහ ඇව්වේ දැනනවත් දැනනවත් දැනනවද කියලා මේ පර්ණෙක් ගැන දහුවේ නැත්තම් දැන් එක් ගැනද යහන්නේ? ආ. කනට සද්ද මොනවායි චෙක් කරන්න ගියට පස්සේ එක එක සද්ද අහා ඇහුවේ පර්ණෙක් ගැන දහුවේ නැත්තම් ඒ මොහොත ගැන දහුවේ. එහෙනම් ඒ මොහොත නම් මේ මොහොත නම් මේ මොහොත නම් හිත උපදින්නේ ඒ හැමෝම මේ වෛද්‍යරුත් ඇහුවේ ඔබෙන්. වෙන්න මේ පෙනෙන ඇහෙන දැනෙන ස්වභාවය ගැන නේද? ඒ වගේම ඇහුවනේ සමහරලාට මේසල මොනවද හැංගෙන්නේ මොනවද මොනවද හැංගෙන්නේ අපි සමහරහනේ මොනවද හැංගෙන්නේ මොනවද හිතෙන්නේ එහෙම අපි ඇහුවා නේද? එහෙනම් මේ හැම තැනම කතා කරලා තියෙන්නේ මේක පොඩ්ඩක් අමතක කරත් මේ තුන කතා කරලා තියෙන්නේ පච්චුප්පන්නතාවය ගැන නේද කතා කරලා තියෙන්නේ හැමෝම. නමුත් අපි මේ හැම තැනම එක්ක බැලුවා නැත්තම් ඇහුවා නැත්තම් කගරේ වින්දා. හැබැයි ඇත්තටම ඒ මොහොතේ හේතු ගැළපිලා බැඳුනට පස්සේ ඒ මොහොතේ උනේ එක්ක පෙනීමක් නැත්තම් ඇහිීමක් නැත්තම් දැනීමක් දැන හඳුනා ගැනීමක්. මේ ඔක්කොම ඇත්තටම හිතකට මොකද උනේ? ඒ මොහොතට මොකද උනේ? හැඟුණා. පෙනෙනවද කියලා පෙනෙන බව හැඟුණා. ඇහුණ බව හැඟුණා. දැනෙන බව හැඟුණා. හිතට හැඟෙන බව නොහැඟෙන නිසායි මේ ප්‍රශ්නේ. මේ ඔක්කොම හැඟෙනවා. නමුත් ඒවා හැඟෙනවා කියලා නොහැඟෙන නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ පවතින දුකම. මේ හැම එකක්ම හැඟෙනවා කියලා නොහැඟෙන නිසා අපට හිතෙනවා අවිද්‍යා සහගත හිතට හිතෙනවා මම බලනවා මම අහනවා මම විඳිනවා මම හිතනවා මේ තමා මගේ ලෝකය කියලා අන්තිමටම දුකට යනවා. මේක තමා ඇත්තටම හිතන් ඉන්නේ. ඇත්තටම වෙන්නේ බෙන්න මේක. ඒක වෙන්නේ ඒ මොහොතේ නේද? හේතු ගැළපිලා බැඳුන් නැත්නම් අර මහත්තයා අර කාචේ මාරු කරේ නැත්නම් අපට ඊළඟ පෙනීම වෙනවද? එහෙනම් ඒ හේතු ටික ඒ විදිහට ගැළපුන් නැත්නම් ඊළඟ පෙනීම වෙන්නේ නැහැ නේද? දැන් එතුමා මාරු කරලා ඇහුවේ දැන් පේනවද? දැන් පේනවද ඊළඟකින් ඊළඟට මාරු කරේ? එතකොට ඒ හේතු ටික ගැළපුන් නැත්නම් ඒ පෙනීම වෙන්නේ නැහැ නේද? උන්නේ නේද? එහෙනම් හොඳටම තේරෙනවද හේතු ගැළපිලා බැඳිලා ඒ මොහොතේ මේ මොහොතේ මේ හිත උපදින්න කියලා? මුලින්ම ඉපදුනා අපි කියන පේනවද? අපි කියන නෑ නිකන් මේ අපි කියන නිකන් බොඳ වෙලා වගේ. ඊළඟට අය මාරු කරනවා. අය මාරු කරනවා කියන්නේ මොකක්ද කියන්නේ? අය හේතු ගලපනවා. දැන් අහනවා පේනවද කියලා. අපි කියනවා යන්තම් ටිකක් පේනවා. අය ගලපනවා. අය හිත හට ගන්නවා. අපි කියනවා නෑ හොඳට දැන් පේනවා. දැන් පේනනවා. එහෙම අපි එක එක විදිහට කියවනේ. එහෙනම් ඒ කතා කරේ ඒ මොහොත ගැන නේද? එහෙම නැත්තම් තියෙන එකක් ගැන කතා කරාද? එහෙනම් ඒ මොහොත දැන හඳුනාගත්තද? එහෙනම් ඇත්තටම හිත හේවත් මේ රූප ප්‍රත්‍ය කරගෙන අපි කතා කරා රූප හයක් ගැන. රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ඔය රූප හය ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා සංකාර විඤ්ඤාණලා අන්තිමට උනේ මොකද්ද පිඟුතුනි? ඒ මොහොතේ මේ මොහොත දැන හැඳින්ෙන්න නේද? වෙන්න මේ හිත කියන එක හටගත්තේ. හිත කියන එක හටගත්තේ මේ මොහොත දැන හඳුනගන්න නේද? ඈ ඇත්තටම වෙන්නේ මේ හිත හටගන්නේ ඒ මොහොත දැනගන්න හඳුනගන්න. ඒ දැනගන්න එක හඳුනාගන්න එක හිතට මොකද්ද වෙන්නේ? හැඟෙනවා. එහෙනම් මේ රූප කියන්නේ මොනවා වෙන දෙයක්ද? හැඟෙන දෙයක්. ඒ මොහොතට හේතු ගැළපිලා බැඳුනට පස්සේ මොකද්ද ඒ රූපෙට වෙන්නේ? ඒ රූප හැඟෙනවා. ඒ හැඟීම වෙන්නේ අතීතෙද අනාගතයේද නැත්නම් ඒ හේතු ගැළපුණ මොහොතටද? හේතු ගැළපුණ මොහොතර නේද හැම වෙලාවෙම මේ හැඟෙනවා කියන එක වෙන්නේ. හිතක් ගානේ හැඟි ගියේ. ඒ හිතේ ඒ හැඟීම හටගත්තේ ඒ මොහොතේ නේද? ඔබට දැන් මුලින්ම මතකද මං අර බෝඩ් එකේ මුලින්ම අර ලියපු අකුරු ටික? මතකයි නේද? ඒ මතකේ ආවේ දැන්ද කලින්ද? කලින් බව මතක් වුණේ කොයි මොහොතේද? දැන්. එහෙනම් බෝඩ් එකේ ඇඳලා තිබ්බේ ඒ මොහොතේද නැත්නම් මේ මොහොතේද? එහෙනම් බෝඩ් එක කොහෙද තියෙන්නේ? හිතේ. දැන් මකලත් ඉවර වෙද්දී ඔබට ඒක මතකයිනේ. ඔබ කියනවනේ මට ඒක මතක් වුණා. හැබැයි ඒත් පිළි අරන් තියෙන්නම අතීත උන දෙයක් කියලා නේද? ඇත්තටම අතීතයේ කියලා මතක් වුණේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් ඇත්තටම අර තිබ්බේ බෝඩ් එක කියන එළියේ බෝඩ් එකද නැත්නම් හිත බෝඩ් එකේද? ඒ හිත බෝඩ් එක තිබ්බේ අතීතේ නැත්නම් මේ මොහොතේද? මේ මොහොතේ. එහෙනම් ඇත්තටම අපි කොහොම කිව්වත් මේ ලෝකේ එළියේ තියෙන්නේ කියලා ඇත්තටම අපිට තේරෙනව නේද මේක ඇතුළක හැදෙන්නේ කියලා? හැදිලා තිබ්බ එකක් හැදෙනවද? හේතු ප්‍රත්‍යයෙන් හේතු ගලපුණාම ඒ බව හැඟෙනවද? එහෙනම් අතීතයේ බෝඩ් එකේ ලියුප එක තිබ්බේ අතීතද නැත්නම් ඒක හටගත්තේ මේ මොහොතේද? එහෙනම් ඇත්තටම මේ හිත හටගන්නේ අතීතය හඟින්නද අනාගතය හඟින්න නැත්නම් මේ මොහොත හඟින්නද? අතීතය කියන එකත් මේ මොහොත බව හඟින්නයි මේ හිත හටගන්නේ. අනාගතය කියන එකත් මේ මොහොත බව හඟින්නයි මේ මොහොත හටගන්නේ. මේ හිත හටගන්නේ. එහෙනම් හිත කියන එක හටගන්නේ අතීතයක් අනාගතයක් වර්තමානික ජීවත් වෙන්න නෙමෙයි. හොඳට අහගන්න. හිතක් හටගන්නේ හිත කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ අතීතයේ අනාගතයේ වර්තමානයේවත් ජීවත් වෙන්න හෝ ඉන්න නෙමෙයි. ඒ මොහොතේ අතීතයක්ද අනාගතයක්ද වර්තමානයක්ද මොකද්ද ඒ වෙන්නේ කියලා මේ මොහොතේ දැන හැඳින්ෙන්නයි හිත කියන එක හටගන්නේ. ඒකට කියනවා හේතුන් පටිච්ච සම්භූතං. එහෙනම් අපට අතීතයක් තිබ්බා කියලා හිතෙන්නේ හැඟෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් අතීතය තිබ්බද නැත්නම් තිබ්බා කියලා මේ මොහොතේ හැඟෙනවද? කලින් බෝඩ් එකේ ලිව්වා දැන් ඔන්නයි පරක් කරන්න.
දැන් ඔන්න බලන්න.
දැන් බෝඩ් එකේ මුකුත් නැහැ නේද? ඉස්සෙල්ලා මොනවද තිබ්බා නේද? ඉස්සරලා බෝඩ් එකේ තිබ්බේ ඉස්සරලාද තිබ්බ බව හැඟුණේ මේ දැන්ද? ඒක හැඟුණේ මේ දැන් නේද? එහෙනම් අතීතයේ මේ දැන් අතීතේ වුණ දෙයක් මේක ඉස්සරලා ලිව්වනේ දැන් ඒක. එහෙනම් අතීතයේ කියන එක හටගත්තේ ඒ වෙලාවේද නැත්නම් අතීතයේ කියන එක හටගත්තේ මේ මොහොතේද? එහෙනම් ඒක අතීතයක් කියලා කියන්න පුළුවන් නැත්නම් හේතු ප්‍රත්‍ය මේ මොහොතේ දැන හැඳිනීමක් කියලාද කියන්න තියෙන්නේ? හේතුප්‍රත්‍ය මේ මොහොතේ දැන හැඳිනීම. එහෙනම් ඇත්තටම මේ මොහොතේ හිතට වෙන්නේ අර දේ දැක්කා කියලත් මේ මොහොතේ මොකද්ද හිතට වෙන්නේ? හැඟෙනවා. නමුත් ওই හැඟෙද්දී එක තැනක් වරදිනවා. අපිට හිතෙනවා ඒ හැඟුනේ අපිට දෙන හැඟෙනව නෙමේ, මට ඒ හිතුනේ මේ බෝඩ් එකේ ලියලා තිබ්බා, ඒ තිබ්බ දේවල් මට දැන් හිතෙනවා. ඕන් ওই රැහැණක් වගේ අපට අතීතයේ ගැට ගැහෙනවා. නමුත් ඇත්තටම වෙන්නේ හේතු ගැළපිලා බැඳිලා මේ මොහොතේ හිතට හිතෙනවා හිතට හැඟෙනවා බෝඩ් එකේ දෙයක් ලියලා තිබ්බා කියලා. හැබැයි බෝඩ් එකේ මේ වෙලාවේ හතර මහා ධාතු බෝඩ් එකේ මුකුත් ලියලත් නැහැ කරලත් නැහැ. නමුත් ඒ විදිහටම හිතට හැඟෙන්නේ නැද්ද? ඒ අකුරු ටික දැන් අර ඉරි ගහපු හැම පේන්නේ නැද්ද? දැන් මැවිලා පේන්නේ නැද්ද? මැවිලා පෙනේවි රූපේ හදේ නෙමේ හිතේ. දැන් එන්නේ නැද්ද නිකන්? ඒ ආවේ මේ බෝඩ් එක අරන් හිත ඇතුළු රිංගුවද නැත්නම් මේ බෝඩ් එකේ පරණ එක තාම තිබ්බද නැත්නම් තිබ්බා කියලා මේ මොහොතේ හිතට හැඟුණා. එහෙනම් මේ මොහොතේ හිත හටගත්තේ අතීතේ ජීවත් වෙන්නද නැත්නම් ඒ අතීතයේ උන දෙයක් කියලා ඒක අතීතයක් කියලා දැන හඳුනා ගන්නද? අතීතයක් බව දැන හඳුනා ගන්න. එහෙනම් ඒ දැන හඳුනා ගත්තේ ඇත්තටම අතීතද නැත්නම් පච්චුප්පන්න මොහොතද? එහෙනම් අතීතයේ තිබ්බ දුකත් තාමත් අපිට තියන් ඉන්න පුළුවන්ද? අපර කතා ගන්න වෙලා ගියා. එහෙනම් අතීතයේ තිබ්බ දුකක් කියලා අපිට තියාගෙන ඉන්න පුළුවන්ද? දැන් හිතන්නකෝ අපි අර කුරුටු ගාලා වගේ නෙමෙයි තිබ්බේ. හරි කැතයි නේද ඒක? ඒ කැත තිබ්බේ, ඒ කැතයිනේ දුකයිනේ. ඒ කැත දුක තිබ්බේ, ඒ කැත දුක බෝඩ් එක තිබ්බේ අතීතෙද නැත්නම් ඒ කැත දුක බෝඩ් එකව හැඟුණේ මේ මොහොතේද? එහෙනම් කැත දුක කියන එක අතීතයේ තිබ්බ එකද මේ මොහොතේද ඒක හැඟෙන එකද? එහෙනම් මේ මොහොතේ ඒක හැඟෙන බව දන්නවනම් ඒ හැඟෙන එකක් ඇතුලේ කොහෙද කැත දුකක් තියෙන්නේ? කැතක් නම් දුකක් නම් ඒක කොහෙ තියෙන එකක් වෙන්නද? ලෝකේ තියෙන එකක් වෙන්න නැත්නම් ලෝකේ තිබ්බ එකක් වෙන්න ඕනේ. හැබැයි දැන් ඇත්තට මොකද්ද උනේ? මේක මේ මොහොතේ හිතට හැඟුණා. හැඟුණේ හිතට හේතුපත්යෙන් හැඟුණා. තියෙනවා කියලා හැඟුණා මිසක් ඇත්තරම තියෙන දෙයක් හැඟුණාද නෑ. එහෙනම් ඇත්තරමනේ මොකද්ද? හැඟුණා. කැතයි කියලාත් මොකද්ද උනේ? හැඟුණා. ලස්සර නැහැ කියලාත් මොකද්ද උනේ? හැඟුණා. එහෙනම් ඔය ඔක්කොම මොකද්ද? හැඟීමක්. එහෙනම් ඔක ලෝකේ තියෙන එකක්ද නෑ? මෙතෙක් කර කර ආපු අපට ගොඩක් කතා ගන්න ඒටි කතා ගන්න බැරුණා. මෙතෙක් කර කර ආපු ඔය හැම හැඟීමක්ම අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා තුනක් තියෙනවා අපි කරන. කයින් කරන්න බෑ මුලින් හිතන්න නැතුව. කටින් කියන්න බෑ මුලින් හිතන්න නැතුව. හිතින් හිතන්නෙත් ඒ මොහොතේ. එහෙනම් මේ හැම එකක්ම හිත ප්‍රත්‍ය කරගෙන නම් වෙන්නේ. ඒ වෙන එක මොහොතක් 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 ගානේ වෙනස් වීම මත නම් වෙන්නේ. හේතු ගැළපි 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 ඒ මොහොතේ නම් ඒ හැදීම ඒ නිපදීම ඒ බිහිවීම වෙන්නේ. එකක්ද ඒ වෙන්නේ නැත්නම් හේතු ගැළපි ගැළපි ඒ මොහොතට හැංගෙන එකද වෙන්නේ? හැංගෙන එක වෙන්නේ. එහෙනම් ඒ සංඛාර වත, ඒ වෘත, ඒ ජීවිතය. එහෙනම් මේ අහනවා කියන එක, මේ කරනවා කියන එක, මේ කියනවා කියන එක, මේ හිතනවා කියන එක, මේ කාය, වචී, මනෝ කියන සියලුම සංස්කාරයෝ අනිච්චයි. ඒ මොහොතට විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. තියෙනවා, තිබ්බා, තියෙන්න තියනවා කියලා කොහොමවත්ම ගන්න බෑ. ඒක මේ මොහොතේ හිතක විද්‍යාපදයක්. අතීතේ නැවත හිතන අර ඇඳපු බෝඩ් එක, ඒක හිතෙන්නේ අතීතෙන්ද නැත්නම් මේ මොහොතේද? මේ මොහොතේ හිතෙනවා. මේ මොහොතේ හිතට හැඟෙන බව නොදන්න නිසා හිතෙනවා තිබ්බ දේ මතක් වෙනවා කියලා. තිබ්බ දේ මතක් වෙනව නෙමේ ඔය වෙන්නේ. ඇත්තටම හේතු ප්‍රත්‍ය මේ මොහොත හිතට ඕක හැඟෙනවා. එහෙනම් ඇත්තටම රූප, ඒ සියලු රූප නිච්චයිද අනිච්චයිද? අනිච්චයි. ඒ රූප මත පදනම්ව ඒ රූප මත ක්‍රියා කරන සියලුම සිතුවිලි ක්‍රියාවදන් අනිච්චයි. එහෙනම් සබ්බ සංඛාර අනිච්චයි. එහෙනම් උපේක්ෂාව තියෙන්නේ පෙනීම, දැනීම, ඇහීම, පෙනෙන එක, දැනෙන එක, ඇහෙන එක, හැඟෙන එක කියන ඒවන උපේක්ෂා මට්ටම තියෙන අනිච්ච. එහෙනම් අනිච්ච මතයි යම් දවසක ඔය හිත අවබෝධුනට පස්සේ පිහිටන්නේ. අතීතය කියන්නේ අතීතයේ තියෙන එකක්වත්, අනාගතය කියන්නේ අනාගතයේ තියෙන එකක්වත් නෙමෙයි. පච්චුප්පන්නංචයේ ධම්මා ධර්මතාවයේ මේ මොහොතට ගන්නෙ. ඒ නිසා තාත්‍ර තාත්‍ර විපස්සති. මේ මොහොතේ තියෙන ඇත්ත දකින්න. අතීතයේ කියන එක නෙමෙයි, අතීතයේ කියන එක නැවත ගන්න බෑ. අතීතනාත්ව ගම්මෙය. අතීතේ නැවත ගන්න බෑ. ඒක නැවත ඇත්ත කරන්න බෑ. නප්පටි කංකී අනාගතේ, අනාගතා. අනාගතේ නැවත අනාගතේ ගන්නත් බෑ. අතීතේ කෙනෙක් ගන්නත් බෑ. අතීතනාත්ව ගම්මෙය නප්පටි කංකී අනාගතා. අනාගතේ කෙනෙක් ගන්නත් බෑ. පච්චුප්පන්නංචයේ ධම්මා ධර්මතාවයේ හටගන්නේ මේ මොහොතේ. අතීතය කියලා, අනාගතය කියලා, මේ වර්තමානය කියලා ඒක හැංගෙන්නේ මේ මොහොතේ. අතීතනාත්ව ගම්මෙය නප්පටික්ඛංකේ අනාගත පච්චුප්පන්නංචයේ ධම්මා తాත්‍ර తాත්‍ර විපස්සති. මේ මේ අතීත අනාගත, අතීත අනාගත වර්තමාන කියලා මේ හැඟෙන හැම එකම මේ මොහොතේ නම් හටගන්නේ. මේක හේතු ප්‍රත්‍යයෙන්, හේතුම් පටිච්ච සම්භූතයෙන් වෙන්නේ මේ මොහොතේ නම්. తాත්‍ර తాත්‍ර විපස්සති. මේ මොහොතේ මේ සිදුවෙන ඇත්ත දකින්න. ආන් එතකොට ඔය හිත උපේක්ෂාව කියන දන පිහිටයි. ආන් ඒ හිත යම් දවසක අරහත්වේ කියන සාක්ෂාත් කරන්න මේ සියලුම හේතු ධර්මය උපනිශ්‍රේ වේවා කියලා විහදවතින් ආශිර්වාද කරනවා.